අපි තථාගතයන් වහන්සේට ඒ තථාගතයන් වහන්සේ නිසා බිහිුණා වූ ඒ උතුම් ධර්ම රත්නයටත් ඒ උතුම් ධර්ම රත්නය නිසා බිහිුණා වූ ඒ උතුම් ආර්ය පුත්කල සංඝ රත්නයට අපි নমස්කාර කරමු. নমස්කාරය වේවා. අදයි අපි අද භාවනාවට තෝරගත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ග භාවනාව. මේ භාවනා පෙළේ පළවෙනි භාවනාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ග භාවනාව. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ග භාවනාවේදී අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොටස් වශයෙන් අපි ගමන් කරනවා. මූලික වශයෙන් ඔගොල්ලෝ අද ගා සම්මා දිට්ඨිය තමයි භාවනාවට ගන්නෙ. අපි විශාල කාලයක් සම්මා දිට්ඨිය භාවනාවට නගන්න සිද්ධ වෙනවා. මමත් අවුරුදු 8මාරක් සම්මා දිට්ඨියත් සම්මා සංකප්පයත් කියන දෙක භාවනා වඩලා තියෙනවා. එතකොට සම්මා දිට්ඨියේදී තථාගතයන් වහන්සේ දේශනා කරනවා කතමංච භික්කවේ සම්මා දිට්ඨිය. යම්කෝ භික්කවේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාය ඥානං. ඊළඟට තථාගතයන් වහන්සේ මේ දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා සත්‍ය කියන සතර සත්‍ය තථාගතයන් වහන්සේ විස්තර වශයෙන් දේශනා කරනවා. ඒතොර පළවෙනියෙන්ම අපි දුක්ඛ සත්‍ය ගැන බලනවා. හුඟ දෙනෙක් භාවනා කරන්නේ දුක්ඛ සත්‍ය. දුක්ඛ සත්‍ය හරිය ගැඹුරුයි. එතෙන්දි තථාගතයන් වහන්සේ දේශනා කරනවා කතමංච වික්කවේ දුක්ඛං අරිය සත්‍යං. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසාපි දුක්ඛා, අපි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡන් නලබති තම්පි දුක්ඛං, සංකිට්ඨේන පංච උපාදානස්කන්ධාපි දුක්ඛා. එතකොට දැන් මේ අපි මේ කොටස් එකින් එක අරගෙන විශ්ලේෂණය කළා, විමසලා බලමු. පළවෙනි එක තමයි ජාතිය කියන එක. මේක බලන්න ගාක් වෙලා යනවා. ඒතර ජාතියදී පෙන්නනෝ යන් තේසං සේසං සත්තානං තම්මි තම්මි සත්තනිකාය ජාති සංජාති ඔක්කන්දි අබිනිබ්බන්ති කන්දානම් පාතු බාවෝ ආයතනානම් පටිලාභෝ කියනවා. එතකොට ඒ ඒ තැන්වල අපි ඉපදෙනවා. ඒ සත්තනිකායවල අපි ඉපදෙනවා. පළවෙනිම අපි දන්නෝ අපි මේ අපාය කියන තැන ඉපදෙනවා. ඒ වගේම අපි තිරිසන් ලෝකේ ඉපදෙනවා. പ്രേත ලෝකේ ඉපදෙනවා. මනුස්ස ලෝකේ ඉපදෙනවා. දිව්‍ය ලෝකේ ඉපදෙනවා. බ්‍රහ්ම ලෝකේ ඉපදෙනවා. එතකොට ඉපදීම් වශයෙන් බැලුවාම අපිට ඔච්චරයි තියෙන්නේ. දැන් එතකොට ඊළඟට මේ ජාතියේදී අපි අපාය ඉපදෙනවයි කියන එක ගාක් අපි බලමු. අපාය කියන එක මේ පෘථුවේ තියෙන එකක් නෙමෙයි. ඒක වෙන තැනක තියෙන දෙයක්. මේ අපි උතුරු පළා උතුරු ඇක්සිස් එකේ දිගේ ගියොතින් අපිට ඔය අපාය කියන එක හොයාගන්න පුළුවන්. ඉතින් අනාගත කාලේ සමහර විට මේ සයන්ටිස්ට්ලත් ඕක හොයාගන්නවා මේ කොහෙද තියෙන්නේ කියන එක. අපි ඒවගෙන කියන්න ඕනේ නෑ. එතකොට මේ අපායේ අපි ගිහිල්ලා තියෙනවා. අපි හැමෝම ගිහිල්ලා තියෙනවා. ඒ වගේම අපි අනාගතයේදීත් අපි මේ භාවනා කරලා මහන්සි වෙලා මේකෙන් ගැලවුණේ නැත්නම් අපි යන්න පුළුවන් කියන එක කල්පනා කරන්න. මමත් මීට බව 40කට පෙර අපාය ගිහිල්ලා හොඳට දුක් විඳා. හොඳට දුක් විඳලා මම ආවේ. ඒ වගේ කර්මයන් තියෙනවා. අපි මේ කර්මය නෙමේ කල්පනා කරන්නේ. මේ විදිහේ දුක්ක් විඳින්න අපි යවෙනවා. මගේ කතාව කියනවා නම් මම සත්තු පණ පිටින් කපලා එවික්කා. මේ මිනිස්සු ඒව ගන්න ඉනවා. ඒ වාහන වලින් වාගේ ඇවිල්ලා, කරත් වලින් වාගේ ඇවිල්ලා ඒ මස් ඉල්ලන්නේ පණ පිටින් ඉන්න සත්තුන්ගෙන්. එතකොට මේ සතාව මේ ගස්වල බැඳලා තියලා ඒ සතාව ඒ කපනවා. පණ පිටින් කපනවා. මම බලනකොට හිතේ මේ මිනිස්සු හරි පාප කර්මයක් කළායි කියලා. මේවා කියන්නේ මේ අපි හැමෝම මේවා කරලා තියෙනවා. ඒ කරලා තියෙන බව නොදන්නාකම විතරයි තියෙන්නේ. බව 40ක් කියන එක බැලුවාම Tamanට පේනවා ගොඩාක්ම මේ බව 280ක් විතර මගේ ජීවිතේ ගත්තාම 5 බිලියන් ඊයස් විතර යනවා. බව 40ක් කිව්වහම එතකොට ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් කොච්චර කාලයක්ද කියලා. එතකොට මේ විදිහට අපාය ගිහිල්ලා මම කලේ මොකද්ද? මුලින් මම කරපු දේ තමයි ඒ සත්‍යයා පණ පිටින් ඉන්නේ නැද්දි ඒ සත්‍යයාගේ ශරීරය කපලා වික්කම්. ඒ මිනිස්සුත් මගේ මේ අත පණ පිටින්ම මස්තික ගැලෙව්වා. කොහොමද කරේ? අර මැෂින් එකක් තියෙනවා, හරියට මේ අපි අතු කපන්න හිම භාවිතා කරන්නේ, අර මෙහෙම හැන්ඩල් දෙකක් එක්ක දාලා තියෙනවා. ඒ වගේ මැෂින් එකකට මෙහෙම තියෙනවා මේ මෙටල් කෑල්ලක්. ඒක මේ අතට දාන ක්ලිප් එක වාගේ. දාලා මෙතෙන්ට මෙහෙම ඇන දානවා. මේ ඇනේ දාලා මේ ක්ලිප් එකට දානවා මේ කබල් ඇන, ස්ක්‍රූප් ඇන වාගේ තියෙනවා. ඒ අපායේ තියෙන බඩු මේ හොඳට මලකඩ නොකාපු ඒවා හැම නෙමෙයි. බොහෝම ජරා දේවල් තියෙනවා. ඒක දාලාවිලා ඊට පස්සේ මේක මේ කරකවනකොට මේක මේ ක්ලිප් එක කැරකිලා මේ අතේ තියෙන මෙතන මස්ටික ගලවගෙන යනවා මේ තෑන්ල. මේක ගලවගෙන ගිහිල්ලා ඊට පස්සේ දැන් ඉතින් කලාන්තේ දාලා තමන් වැටෙනවා. මේ සමාධිය ඉඳන් මේක බලනකොට තමන්ගේ ඇත්තම කියනවනම් මේ කකුල හිතන් වෙනස් වෙනවා. තමන්ට දැනෙනවා ඒක. ඒ තරම් දෙයක් දැනෙනවා ඒ සමාධියට උනා. ආපහු සමාධියට යනවා. ආපහු මේක බලනවා. මේක බැලුවාම දැන් ඉතින් ඊට පස්සේ පේනවා මේක නිකන් රෙදිපටියක් මම උතාගෙන මම ඉන්නවා කියලා. ඊට පස්සේ මේ මිනිස්සු ආයෙ ඇවිල්ලා මේ ඒ සත්‍යයන් මේ අපායේ තියෙන අර සල්ෆියුරික් ඇසිඩ් වාගේ જાතිය. ඒක මේකට දානවා. මේකට දැම්මට පස්සේ මේක කඩාගෙන යනවා මේ ඇටේ වෙනකන්. මේ මස්ටික කඩාගෙන ඇටේට වෙනකන් යනවා. ඊට පස්සේ ආයෙත් මට කල්ලන්ති හැදිලා මම ඉන්නවා. ඊට පස්සේ මේගොල්ලෝ ආපහු ඇවිල්ලා මේ මස්තික මෙතන ඉඳන් ගලවනවා. හරියට ග්ලව්ස් එක ගලවනවා වගේ මෙතන ඉඳන් මේ ටික ඔක්කොම ගලවනවා. අන්න ඒ වගේ හරි ධර්ම. මේක තාම ඉවර නැහැ මේ කතාව. ඊට පස්සේ මේ වගේ දඬුවම් දීපු අය කීප දෙනෙක් එකතු කරලා ඒ ඇටේ විතරයි දැන් තියෙන්නේ. මම වීදුරු කෑල්ලක් අරගෙන මේ වගේ තැන්වල මේ තියෙන මස්තික මම අයින් කරනවා. ඒව කුණු වෙලා ඒව ගන්න දෙයක් නැහැ. ඇටේ විතරයි නේද මුකුත් නැතුව තියෙන්නේ. ඊට පස්සේ මේ වගේ කට්ටිය දෙන්න මේ ලණුවකින් වාගේ බඳිනවා. බඳලා මෙහෙම තියෙනවා රේල් එකක් වාගේ ඒතන තියලා ඒක උඩින් කරත්තයක් කැවුණා. ඒ කරත්ත යනකොට මේ ඇටේ ඔක්කොම කැඩලා යනවා. ඊට පස්සේ මේ අත මෙතනින් එහා පැත්තට යනවා. දැන් මගේ දඬුවම ඉවරයි. ඊට පස්සේ මට තියෙනවා රස්සාවක් කරන්න. මේ අනිත් අත තාම පාවිච්චි කරලා කරන රස්සාව. ඒකෙදි මොකද්ද තියෙන්නේ? මේ තට්ටු තුනක බිල්ඩින් එකක් තියෙනවා. මේ අපායේ මිනිස්සු ඉන්නේ පොළොව උඩ නෙමෙයි, ඒක යට ඉන්නේ ඇතුලේ. ඒක තමයි පොළොව යට තියෙනවායි කියලා මිනිසුන්ට හැඟීම් ඇති වෙලා තියෙන එකයි. හැබැයි මේ පෘථුවිය නෙමෙයි. එතකොට දැන් මේ තට්ටු තුනේ මම ඉන්නේ වැඩ කරන්නේ යටම තට්ටුවේ. උඩම තට්ටුවේ තියෙනවා යකඩ ප්ලේට්ස් දෙකක් තියලා. ඒ යකඩ ප්ලේට්ස් දෙක බොහොම රස්නේ. ඒ දෙක උඩ කකුල් දෙක තියලා තියෙනවා. අර දඬුවම් දෙන මනුස්සයාගේ එක කකුලක් මෙතන, එක කකුලක් මේක උඩ. මේ මනුස්සයා මේක උඩ ඉන්න දඟලන්නේ. ඊට පස්සේ මේ ප්ලේට්ස් දෙක මෙහෙම ඈඩ් කරනවා. මේ මැෂින් එක තියෙන්නේ මං ඉන්න තැන. චේන්ස් දාලා. මේක ඈඩ් කරනකොට අර මනුස්සයා මේකෙන් ඇතුළට වැටෙනවා. මේ යට තියෙන ගින්දර ඒකයි අරයා ඉන්න දඟලන්නේ. මේ ගින්දරට යව පිච්චෙනවා. ඒ පිච්චිනාම ඊට පස්සේ අර පල්ලෙහා තියෙනවා තවත් ප්ලේට් එකක්. මේ ප්ලේට් එක ඈඩ් කරනවා. ඒ ප්ලේට් එක ඈඩ් කරාම දෙවෙනි චේම්බර් එකට වැටෙනවා. මේකේ ඉන්නේ හුළඟ. ඒ හුළං පිඹිනවා. අර ගිනි ඇවිලිච්ච එකට හුළං පිඹිනවා. එතකොට මීනකට තුන්වෙනි එක ඇරෙනකොට තමයි මං ඉන්න තැනට මේ වැටෙන්නේ. එතන මං ඉන්න තැන තියෙන්නේ මේ ඇසිඩ් වාගේ මොනහරි ලෝදිය වාගේ මොනහරි જાතියක් තියෙන ලික්විඩ් එකක් තියෙන. ඒ ලික්විඩ් එකට ඇට හිටන් දිය වෙනවා. එතකොට මේ සත්‍යයන් මෙහෙම වැටෙනකොට වැටෙන්නේ ඇට. ඔන්න මේ මම ඉන්න තැන ඒ වාගේ චේම්බර්ස් බර ගානක් තියෙනවා. එතකොට ඒවා වෙන් කළා තියෙනවනේ අර කොන්ක්‍රීට් එක වාගේ මොන හරි තියෙන දෙයක්. අන්න එතෙන්ට මේ ඇටේ වැටෙනවා. අර හුණුගත් පාරත් එක්කම මේක තැන්වල මේකට වැටෙන්නේ නැතුව මෙතෙන්ට වැටෙනවා. මට තියෙන්නේ අර රේකයක් තියෙනවා. ඒ රේකෙන් අර කැදලා දාන්න. එතන මැද්ද ඉන්න බෑ. හරි රස්නේ අර සැරයි ඇසිඩ් වාගේ ගතිය. එතකොට ඕවාගේ හරි දුක්ඛ ස්කන්ධයන් තියෙන අපාය යන්න වටින්නේ නැහැ. මේකේ වටිනාකම තමයි මේකට ගිය මිනිස්සයා දැක්ක මිනිස්සයාට කල්පනා වෙන්නේ අනේ කිසිම සත්‍යයක් මෙතෙන්ට නොවේවා කියලා. ඒ වගේ කරුණාවක් ඇති වෙන්නේ. ඒ වගේම පාප කර්මයන් කිසිම පාප කර්මයක් මම නොකරත්වා කියලා හැඟීමක් ඇති වෙනවා. එතකොට දැන් මේ එක දඬුවමක් විතරයි කිව්වේ. මේ මට දීපු දඬුවමයි අනිත් අයට දීපු දඬුවම. ඉතින් තව විස්තර කරන්න පුළුවන්. ඕගොල්ලෝ බාලපඬිත සූත්‍රය කියවලා බැලුවොත් බාලපඬිත සූත්‍රයේ අපාය ගැන විස්තරය තියෙනවා. ඔන්න බැලුවාම බුදුහාමුදුරුවෝ එතෙන්දිත් කියනවා මම මේ විවිධාකාරයෙන් මේක මං කියාවේ. නමුත් මට මේක කියලා ඉවරයක් කරන්න බැහැයි කියලා. ඊළඟට තව දරුණු අපායක් තියෙනවා. ඒ දරුණු අපායේ ඇත්තම කියනවා නම් ඒ විෂ්ණු දෙවියෝ තමයි මාව එතෙන්ට එක්කගෙන ගියේ. ඒ අපායේ තියෙන්නේ ඕගොල්ලෝ දන්නෝ ඒ වාණි සංස්ථාවට එහෙම ගිහිල්ලා තියෙන අය. ඒ වාණි එකක් රක් කරොතින් එහෙම අංශක 300ට 400ට වාගේ අර ගින්දරක් දාන්නේ නැහැ. ඒකේ තියෙන්නේ අර ගිනි රස්නිය තියෙන රතු පාටට. ඔන්න ඕවාගේ මේ පොළව පස් ওই විදිහට තත් වෙලා රත් වෙලා තියෙන තැනක් හිතන්න. විශාල ප්‍රදේශයක්. මෙන්න මේ වගේ රස් වෙලා තියෙන තැනට මේ පුද්ගලයෙක් ඇවිල්ලා ඉපදෙනවා. කවුරුවත් එයාව දාන්නේ නැහැ තින්ට. එයාගේ කර්ම ශක්තිය හැදිට එයා ඉපදෙනවා. මේ වගේ රස්නේ තියෙන තැනකට ලී කෑල්ලක් දැම්මොත් මොකද වෙන්නේ? මේ කෑල්ල එපාට ඇඹරිලා යනවා. අන්න ඒ වගේ අර සත්ත්ව එකපාරට ඇඹරිලා යනවා. එතනින් එයා ඉවරයි. හැබැයි ආයේ එතනමයි ඉපදෙන්නේ. මේක දිගටම වෙනවා. මැරෙනවා ඉපදෙනවා. දැන් ඕගලන්ට හිතේවි අර අතෙන් ගලෝන එක ගත්තාම මේක ටිකක් තව දරුණුයි මේක තව කමක් නෑ වගේ කියලා නේද? කොහොමද හිතෙන්නේ? බැලුවාම මේක හරි දරුණුයි. අතන ඇති වෙච්ච ගමන් මැරෙනවා. ඒ කියන්නේ මේ සංස්කාරයන් කියන ඒවා ඉපදීම් කියන සංස්කාරය කරනකොට මේක මැරෙනවා නම් ඒක හරි දරුණුයි. දැන් ඕගොල්ලන්ට දරුවෝ ඉන්නවා නම් ඒ දරුවන් එහෙම කියනවා නම් අනේ තාත්තේ අනේ අම්මේ මම මේ කරනවා කරන දේ ඔක්කොම කැඩිලා යනවා කියලා නැති වෙලා යනවා කියලා අන්න ඒ වෙලාවට අර තාත්තට දැනෙනව නේද මේ මේක. ඒ කියන්නේ සංස්කාරයේ තියෙන දුක්ඛතාවය කියන එක. දැන් මේ සංස්කාරයේ ඉපදීම් සංස්කාරය කියන එක ලොකු දෙයක්. බොහොම මහන්සි වෙලා කරන දෙයක්. ඒ කියන්නේ ජීවිතයක් නැති වෙලා මේ තව ජීවිතයක් ලබා ගන්න අවස්ථාව. මේ සංස්කාර එකපාරටම නැති වෙලා යනවනම් මොනතරම් දුකක්ද? මේක මේ අපාය තමයි අර ධර්මම අපාය. ඒ කියන්නේ අම්මා මරලා තාත්තා මරලා අන්න ඒ වාගේ කරපු අය ඉපදෙන තැන රහතුන්ගේ මරලා බුදුහාමුදුරන්ගේ ලේසරවල වාගේ දේවල් කරාම අන්න එතෙන් තමයි ඉපදෙන්නේ. එතන ඉපදෙනවා. ඒ සත්‍යයන් පිච්චෙනකොට ඒ සමාධියට තයි ගඳ හිටන් දැනෙනවා. ඒ තරම් දෙයක් බලන්න පුළුවන්. එතකොට දැන් අපි කල්පනා කරන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මමත් ඔහේ කලින් ගිහිල්ලා ඉඳලා තියෙනවා. කොයිම වෙලාවකවත් හිතන්න එපා අනේ මම නම් ඔහේ ගිහිල්ලා නැතේ කියලා භාවනාවන් වැඩෙන්නේ නැහැ හිමි. මමත් මෙහි ගිහිල්ලා තියෙනවා. මම අනාගතේත් මෙහි යවෙන්න පුළුවන්. මම පරිස්සම් වෙන්නේ නැත්තම්. ඒ කියන්නේ ඉස්සරහා කාලේ බොහොම දරුණුයි. දැන් අපිට පේනවා බුද්ධ ධර්මයේ ඉන්නම අඩු වේගෙන නැති වේගෙන යන කාලේ. එතකොට ඉස්සරහා කාලේදී මේ මිනිස්සු හොරකම් කරනවා. හොරකම් කරලා ගෙවල් වල තියාගන්නවා. තමන් පෙනිපෙනි තියා ගන්නවා. ඒ වුණා ඒ වගේ තත්ත්වයන් ඇති වෙනවා. ඉතින් ඒ නිසා හරි ප්‍රශ්න ඇති වෙනවා. එතකොට අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ කොහොම හරි මේ සෝවාන් ඵලයක් කියන එක ලබා ගන්න. රහත් බවට නෙමෙයි උත්සාහ කරන්නේ සෝවාන්. සෝවාන් බව ඇති වෙන්නේ කියන එක ඵලෙමින් උත්සාහ කරනවා. ඊට පස්සේ පුළුවන් ඕගලන්ට ඊතුරු දේවල් වලට උත්සාහ කරන්න. දැන් මෙතෙන්දී අපි මේ බැලුවේ මේ අපාය තියෙන දුක්ඛය දැන් කල්පනා කරලා මටත් මෙහෙම වෙන්න පුළුවන් ඊ කියලා කල්පනා කරනවා. ඒ නිසා වීරයක් ගන්නවා. මම කොහොම හරි මේ කාමයෙන් අයින් වෙලා මම මේක ඉවර කරගන්න උත්සාහ කරනවා කියලා. එතකොට පළවෙනියෙන්ම අපාය. දෙවෙනි එක තමයි මේ තිරිසන් ලෝකේ. අපි බලනෝ සත්‍යයන් දිහා. අපි දැන් මිනිස්සුනේ. සත්‍යයන් දිහා බලුවාම අපිට පේනවා මේ සත්‍යය දුක් විඳිනවා කියලා නේද? පෙලක් අය ඒකවත් හිතන්නේ නැහැ. සිතන මනුස්සයට පේනවා අනේ මේ වැස්සට දෙමිනෝ අවුවට මේවා වෙනවා ආදී වශයෙන් පේනවා. නමුත් බැලුවාම අපිට හිතෙනවා දැන් ඕක හරි දුකක් කියලා. නමුත් ඕක එච්චර දුකක් නෙමෙයි. අවුවට අපිත් පිච්චෙනවා. වැස්සට දෙමිනෝ. මේක නෙමෙයි ලොකුම ප්‍රශ්නේ. ඕගොල්ලෝ දන්නවා මේ අපි ගෙවල් වල දොරවල් වහගෙන නිදාගන්නේ රැයට. ඔය ලංකාවේ ආයෙ නම් බොහෝම ඕගලන්ට පේනවා ඇති මේ තාප බොහෝම උසට බැඳගෙන බයේ ජීවත් වෙනවා කියලා. මොකටද මේ බය වෙලා තියෙන්නේ? හොරු වෙයි කියලා නේද? හොරු ඇවිල්ලා මේ මගේ දේවල් අරගෙන යයි, ටීවී එක ගෙනියයි, ඔයගේ බඩු මුට්ටු. හැබැයි මේ සත්‍යය මොකටද බය වෙලා තියෙන්නේ? ඒ සත්‍ය බය වෙලා තියෙන්නේ ඒගොල්ලන්ගේම ශරීරය අනිත් සත්‍ය ආවිසින් ගන්නෝ. මෙන්න මේකටයි බය තියෙන්නේ. මේකත් අපිට තේරෙන්නේ නැහැ. අර අපි බය වෙන විදිය කල්පනා කළා. අර ලංකාවේ අපි කොහොමද බය වෙන්නේ කියලා කල්පනා කරලා අන්න ඒ තමන්ගේ කොවිලාවක හරි බයක් ඇති වුණාද අන්නේ බය සහිතව තිරිසන් ලෝකේ ගැන කල්පනා කරන්නේ. මටත් කියන්න පුළුවන් මම තිරිසන් ලෝකේ ගිහිල්ලා ඉපදුණා. මීට බව 280කට ඉස්සෙල්ලා. එතකොට 5 billion years පැත්තට යනවායි කියනකොට. මම කරපු වැරද්ද තමයි මම කබරගොයින්ම මැරුවා. කබරගොයින්ම මරලා කබරයන්ගේ තෙල් තමයි විකුණන්නේ. කබරයන්ගේ තෙල් විකුණන්නේ ඉතුරු වෙලා තියෙනවා නම් කබරයෝ. ඊට පස්සේ ඒ කබරයන්ගේ ගින්දර දාලා මම තෙල් හිඳිනවා. මේ අපරාධය කරලා ඉවරුණාට පස්සේ මටුනේ මොකද මමම කබරයා වෙලා ඉපදුණා. ඊට පස්සේ මගේ ජීවිතය කබර ජීවිතය. බලන්න අර කරන දඬුවම Tamanටම මේ විදියට එනවා. එතකොට මේවා මේ කියන්නේ මේවයි මෙහිම දේවල් සත්‍ය වශයෙන්ම සිද්ධ වෙනවා. මුගලන් මහරහතන් වහන්සේ අපායේ හිටියා. දන්නවනේ නේද දුසින් කියන මාරයා වෙලා. එතකොට අපි මාරය වෙලත් ඉඳලා තියෙනවා. අපි මේවත් මහ විශාල ධර්ම වලට දීවත් වෙලා තියෙනවා. මේ අරියටමග නැති අවස්ථාවේදී අපි භාවිතා කරන්නේ ඕක. අරියටමග අද මේ තියෙන කාලෙත් අපි බොහෝ වෙලා ඉන්නේ වැරදි අටමගේ. මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව, මිච්ඡා වායාම, මිච්ඡා සති, මිච්ඡා සමාධි කියන කොටසේ තමයි අපි ඉන්නේ. අරියටමගේ නොවන අවස්ථාවේදී අපි ඉන්නේ ඔන්නෝකේ කියන එක කල්පනා කරන්න. යෝනිසෝ මනසිකාරයේ නැත්තම් අපි ඉන්න තැන ඔන්නෝ තැන. දැන් අපිට පේනවා මේ තිරිසන් ලෝකේ මේ වගේ දුක්ඛයක් තියෙනවායි කියලා. අපාය බැලුවා, තිරිසන් ලෝකේ බැලුවා. ඊළඟට අපි කල්පනා කරනවා പ്രേත ලෝකේ. මේ പ്രേත ලෝකේ ඉන්න සත්වයන් ගත්තහම හරි දුකක් විඳිනවා. പ്രേත ලෝකෙට ගිය සත්වයන්, පෙලක් සත්වයන් හරි විශාලයි මේ ගහක්, අර විශාල ගහක් වාගේ උසයි. ඒගොල්ලන්ගේ මේ ශරීරය, මේ බඩ හැම මෙහිම මීටර එකහමාරක් දෙකක් විතර පළලයි. ඔළුව මේ මිනිස්යාගේ ඔළුව වාගේ කෙට්ටුයි. පොඩි කටක් තියෙන විශාල බඩක් තියෙන. ඇවිද ගන්න බෑ, හයියෙන් යන්නවත් බෑ. අන්න ඒ වගේ තත්ත්වයක් තියෙන. මම මේ කියන්නේ මම දැකලා තියෙන නිසා. එතකොට මේ සත්වයන්ට ආහාර වශයෙන් දෙන්නේ තමන්ගේ ඥාතීන් දෙන පුණ්‍ය කර්මයක්. පින් අනුමෝදන් කළාම අන්න ඒක තමයි ඒගොල්ලන්ට ගන්න පුළුවන්. මේ සත්වයන්ට තමයි මේ දෙන පින් අනුමෝදන් වෙන්න පුළුවන්. අනිත් දෙවිවරුන්ට, බ්‍රාහ්මයන්ට, මිනිස්සුන්ට පින් අනුමෝදන් වෙන්න බෑ. එතකොට ප්‍රේතයන්ට තමයි මේක ගන්න පුළුවන්කම් තියෙන්නේ. එතකොට මේගොල්ලෝ හරි දුකක් විඳිනවා. ඔය පාලම් බෝකෝ වගේ තැන්වල, අසූචි වලවල් වල, ඒ වගේ තැන්වල තමයි ගොඩාක් ඉන්නේ. එතකොට දැන් අපි අපාය බැලුවා, තිරිසන් ලෝකේ බැලුවා, പ്രേත ලෝකේ බැලුවා. ඒ දුකේ දැන් මනුස්ස ලෝකේ ගැන කල්පනා කරන්න. දැන් මනුස්ස ලෝකේ අපි කොයිතරම් දුකක් විඳිනවද කියන එක කල්පනා කරන්න. මනුස්ස ලෝකේ පෙලක් අයට හිතෙන්න පුළුවන් මං එච්චර දුකක් විඳින්නේ නැහැ කියලා. අපි ඉපදිච්ච දවසේ ඉඳන් අපි ජරාවට යනවා නේද? ව්‍යාධිය තියෙනවා නේද? ලෙඩ රෝග තියෙනවා නේද? අපිට දුක්ඛයන් තියෙනවා නේද? දෝමනස්යන් තියෙනවා නේද කියන එක කල්පනා කරන්න. මෙච්චර හිතන්න බැරි නම් කල්පනා කරන්න මේ දවස් 30 තමන් ගත කරන්නේ කොහොමද කියලා. දැන් අපිට පේනවා අපි මේ ශරීරය නිසා අපි මුලින්ම ගම හොඳයි කියලා හිතන කොටස නිදා ගන්නවා. සැපයි කියලා හිතනවා. එතකොට නිදාගෙන ඉන්නකොට අපිට එක මොහොත එක ඉරියව්වක අපිට ඉන්න පුළුවන්ද? අපිට එක පැත්තකට හැරිලා ඉන්න පුළුවන්ද? අපිට එහෙම ඉන්නත් බෑ නේද? අපි එතකොට ඉරියව්ව මාරු කරන්නත් ඕනේ. අපි එක පැත්තක ඉඳන් අනිත් පැත්තට හැරෙන්නේ ඒකයි. අපි මේ කකුල තියාගෙන හිටියාම එක තැනක, එතන තියාගෙන ඉන්න බෑ. අපි කකුල දිග අරිනවා, කකුල නමනවා. එහෙම කරන්නේ මොකද මේ ඉරියව්ව මාරු කරන්නේ? මේක දුක නිසා. මේක හරිය වැදගත්. මේ ඉරියව්ව මාරු කරන්නේ මොකද කියන එක කල්පනා කරන්නේ පෙටකෝපදේශයේ පෙන්වනවා. මේ ඉරියව්ව මාරු කිරීම කියන එක ගැන කල්පනා කරන්නේ නැතුව දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න අමාරුයි කියන එක. අපි මේ ඔක්කොම ඇඟ එහාට මෙහාට කරන්නේ ඔක්කොම මේක නිසා අපි නිතරම දැනෙනවා. අපි ඒක මාරු කර කර වෙනස් කරගෙන හදනවා. එතකොට අපිට පේනවා අපිට නිතරම දුක දැනෙනවායි කියන එක. ඊළඟට බලන්න දැන් අපි ඕක නිදි කරවලා හොම තිබ්බහම උදේට සුද්ධ කරන්න ඕනේ. මුත්‍රා පිට කරන්න ඕනි, අසුචි පිට කරන්න ඕනි, මූණ හොදන්න ඕනි, කෙල සුද්ධ කරන්න ඕනි, හොටු අරන් දාන්න ඕනි. ඊට පස්සේ මේකට කවන්න ඕනි. ආහාර බෙදර තියෙනවා නම් හොඳයි, නැත්නම් ඒ දුකයි. එතකොට ආහාර අරගෙන මේකට කවන්න ඕනි. දැන් ඊටවට දැන් අපිට පේනවා මේ වගේ දුක්ඛස්කන්ධයක් අපි මේක නඩත්තු කරන්නම කරනවා. මේ විතරක්ද? දැන් මේ ආහාර ටික අපි හොයාගන්න ඕනි. එතකොට මේකට ඉතින් මල්ලක් කරේ ගහගෙන අපි වැඩට යනවා. ගිහිල්ලා ඉවර වෙලා එතනදී අපි සම්පූර්ණයෙන් ඒ පැය 8ද 10ද ඒක ගැන දුක් විඳ විඳ ඉන්නෝ. එළියවුව තිනකොට ඇතුලේ ඇතුලේ නම් වැඩ කරන්න කියනවා. අර එළිය සනී කියලා කියන්නේ එළියවුව තිනෝයි කියලා. මිනිසුන්ට ඕනි එළියට ගිහිල්ලා ඉන්න. හැබැයි ඇතුළට දුක් වෙලා සිද්ධ වෙලා ඉන්න වෙලා තියෙනවා. මේව ගැන කල්පනා කරන්න. මේව නිකන් ඇතිවෙච්ච දේවල් නෙමෙයි. මේ වගේ දුක්ඛස්කන්ධයක් අපිට තියෙනවා. ඊට පස්සේ ඉතින් ওই මල්ලට බඩු ටිකක් පුරවගෙන ගෙදර එනවා. ගෙදර ඇවිල්ලා අරක උයනවා. උයලා ඉවරලා ආපහු කනවා. ආපහු හෙට දවසටත් ওই වැඩේම නේද? දිගින් දිගටම මේක නේද අපි කරන්න කියන එක කල්පනා කරන්න. මේක කල්පනා කරන්න කරන්න තමන්ට සමාධිය ඇති වෙනවා. මේ සත්‍ය කියන එක මෙනෙහි කරන්න කරන්න සමාධිය ඇති වෙනවා. දැන් අපි මේ විදිහට බැලුවා අපාය, තිරිසන් ලෝක, ප්‍රේත ලෝක, මනුස්ස ලෝක. ඉතින් මනුස්ස ලෝකේ තව බලන්න පුළුවන්. ඉතින් රෝගයන් තියෙනවනේ නේද? රෝගයන් අනු විදිහට කල්පනා කරන්න පුළුවන්. අපි ඒකට ආයිත් එනවා. දැන් ඊළඟට අපි කල්පනා කරනවා දෙවිවරු. එතකොට දෙවිවරු දුක් විඳිනවද නැද්ද කියන එක. දැන් ඔයගොල්ලෝ සුරාසුර සංග්‍රාමයේ කියන එක අහලා තිනවනම් ඔයගලන්ට කල්පනා කරන්න පුළුවන් මේ සුරාසුර සංග්‍රාමයේ තිනවනම් එන යුද්ධයක් තිබුණා. එහෙමනම් එහෙ යුද්ධයක් තිනවනම් දුකයි තිනවයි කියන එක. මම කියන්නම් මම මේිට බව 18කට ඉස්සර පෙර මම හිටිය වේද තවුතින්සා දිව්‍ය ලෝකේ. ඒ දිව්‍ය ලෝකේ ඉන්න කාලේ මම බෙව්වනේ. මත්පැන් පානය කරා. මත්පැන් පානය කරා කියලා කියන්නේ මේ ඔය අශෝක මල් තියෙන්නේ. ඒ අශෝක මල් ගෙනල්ලා බැරල් එකකට දාලා තියෙනවා. වතුර දාලා තියෙනවා බැරල් එක වහම පහුව දවුලේට ගිහලා බැරල් එක කරලා අර ස්මෙල් එක ආග්‍රහණය කරනවා. එතකොට මත් වෙනවා. දිවි ලෝකෙ උච්චර සැපනම් මම මොකටද මේ මත්පැන් පානීය කරන්නේ? මට හොඳට සැපට ඉන්න පුළුවන්. පේනව නේද මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවයි කියලා. එහි මෙහි කියලා බැලුවාම ලොකු වෙනසක් නැහැ ඒ අතින් බැලුවාම. එහෙත් මෙහි කතුරුන් චිල්ලා තියෙනවා, එහෙත් කතුරුන් චිල්ලා තියෙනවා. එහෙ චෛත්‍යයක් තියෙනවා, මෙහෙ චෛත්‍ය තියෙනවා. එහෙ ගෙවල් තියෙනවා, මෙහෙ ගෙවල් තියෙනවා. එහෙ පාරවල් තියෙනවා, මෙහෙ පාරවල් තියෙනවා. මෙහෙත් රස්සාවල් තියෙනවා, මෙහෙත් රස්සාවල් තියෙනවා. වෙනසකට තියෙන්නේ එහෙ ඉන්න අය ගොඩාක්ල් ජීවත් වෙනවා. එතකොට මම හිටියා ඒ භවයේදී 32 බිලියන් ඊයර්ස් ජීවත් වුණා. 36 මිලියන් ඊයර්ස් එක ඉන්න පුළුවන්. එතකොට බලන්න මේ අපි මේ කතා කරන්නේ මේ සැපයි කියලා කියන්නේ අර කාමය අපි හිතනවා සැපයි කියලා බුදුහාමුදුරු කියවක තුච්චයි කියලා. ඒක අපි නැවත නැවතත් සකස් කරමින් අපි භාවිතා කරනවා. භාවිතා කරමින් අපි අපේ මනසෙන් එකක් හදාගෙන අපි කියනවා මේක සැපයි කියලා. මේ කොහේවත් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ කිසිම ලෝකයක එහෙම සැපයි කියලා එකක් නෑ. දුක් තියෙන්නේ ලෝකේ දුක්ඛ සත්‍ය නම් මේක සුඛයි කියලා කියන්නේ తాවකාලිකව අපි ඒකෙන් මිදෙලා ඉන්න අවස්ථාව විතරයි. තියෙන්නේ දුක්ඛය. සත්‍ය වශයෙන්ම දුක්ඛය. අපි එන ඊළඟ භාවනාව කරනකොට හෙට දවසේදී අපි මේක තව දීර්ඝ වශයෙන් බලනවා කොහොමද මේක දුක්ඛය වෙන්නේ කියලා. එතකොට දැන් අපිට පේනවා මේ බ්‍රහ්ම ලෝකෙත් එහෙමනම් කෙනෙකුට මට නම් මුල මාස 6ටම තේරුනේ නැහැ කොහොමද බ්‍රහ්ම ලෝකෙ දුක් වෙන්නේ කියලා. හැබැයි පස්සේ නම් ඒක තේරුණා. ඒ අයගේ ඇත්තම කියනවා නම් වේදනාව වෙනස් වෙනවා. වේදනාව වෙනස් වෙනකොට ඒගොල්ලන්ට දුකයි. මේ විදිහට දැන් ඕගොල්ලෝ බැලුවා තාබස්සර බ්‍රහ්ම ලෝකෙ එහෙම ඒගොල්ලෝ මේ ප්‍රීතිය අනුභව කරලා ජීවත් වෙනවා. ආහාරය තමයි ප්‍රීතිය. එතකොට ප්‍රීතිය කියන එක සමාධියෙන් ඇති වෙන ප්‍රීතිය නේ තියෙන්නේ නේද? එතකොට ඒක වෙනස් වෙච්ච ගමන් ඒකේ දුක්ඛය තියෙනවා. එතකොට මේ විදිහට ගත්තාම ඒ ලෝකවලත් දුක්ඛය තියෙනවා. අකනිට බ්‍රහ්ම ලෝකේ රහතන් වහන්සේලා කියනවා එහෙත් දුකයි කියන්නේ. එතකොට බැලුවාම මේ ලෝකේ කිසිම තැනක මේක ඉවරයක් වෙන තැනක් ඇත්තේ නැහැ. දුක්ඛයම තමයි තියෙන්නේ. ඕගොල්ලෝ ගිහිල්ලා නෙව සංඥා නා සංඥා යතනේ ජීවත් වුණත් අන්තිමට බුදුහාමුදුරුවෝ කියන්නේ වැඩි දෙනෙක් ඉපදෙන්නේ අපාය, තිරිසන් ලෝකේ, ප්‍රේත ලෝකේ කියන එකයි කියන්නේ. එතකොට දැන් අපිට පේනවා මේ හැම ලෝකයකම දුක්ඛය කියන්නේ කියන්නේ ජාතිය කියන එක දුක්ඛයයි කියන එක. අපි හෙට දිහාට බලාපොරොත්තු වෙනවා සාකච්ඡා කරන්න කොහොමද මේ ජාතිය ඇති වෙන්නේ කියන එක. එතකොට දැනට අපි බලන්නේ මේකේ දුක්ඛය මෙනෙහි කරන්නේ. මේ ජාතියේ මේ තරම් දුක්ඛයක් තියෙනවා කියන එක. ඊළඟට තථාගතයන් වහන්සේ පෙන්නන මේ ආයතනයන් අපිට පහළ වෙනවායි කියලා. ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ආයතනයන් පහළ වෙනවායි කියලා. ආයතනානම් පටිලාභෝ. මේක ඇති වුණාම දුකයි කියලා කියනවා. ඇයි ආයතනය ලැබුණාම දුක? අපේ මනසෙන් විමසලා බලන්න ඕනේ, ඇයි එහෙම දුකක් ඇති වෙන්නේ ආයතනයන් ඇතුණාම? දැන් මම කල්පනා කරනවා, මට කොහොමද දුකක් වෙන්නේ මේ අර අන්ධයාටනේ දුක තියෙන්නේ. මම පිළිගන්නවා දැන් අන්ධයාට නම් දුකයි කියලා. කන ඇහෙන්නේ නැති පුද්ගලයාට දුකයි කියලා. මේ ආයතනයන් ලැබුණාම මට කොහොමද දුක කියන්නේ? දැන් හොඳයි, එහෙමනම් ආයතනය අපි කල්පනා කරනවා නම් අන්ධයාට දුකක් තියෙනවායි කියලා. එහෙනම් මම කල්පනා කරනවා මං අන්ධ වෙලා බලනවා කියලා. මම අන්ධ වෙලා මම භාවනා කරන තැනදීම මම කල්පනා කරනවා මම දැන් අන්ධයි කියලා. පොඩ්ඩක් හිතලා බලන්න මනසෙන්. එතකොට පෙනේවි මං කොහොමද මේ කාමරෙන් එළියට යන්නේ? මං කොහොමද වැසිකිළියට යන්නේ? මම කොහොමද පාර පනින්නේ? මං කොහොමද රස්සාවට යන්නේ? කාර් එලවන් එකක්වත් බෑ නේද? ඔක්කොම සංස්කාරයන් මෙයා වෙනවා. මට කන බොන එකවත් කරගන්න බෑ. ඒ කෑම තියෙන තැනවත් හොයාගන්න බෑ. අන්න දැන් මං අන්ධයාගේ එක පිළිගත්තාම මං අන්ධ වුණුතින් මට මේ තත්වයයි කියලා කල්පනා කරනවා. මෙහෙම කල්පනා කරාම මට පේනවා, එහෙමනම් බුදුහාමුදුරුව පෙන්වුවේ මේක දුකයි කියලා. මේ ඇස කියන්නේ පලෝක ධර්මයක්. නැති වෙනවා, අන්ධ වෙනවා. අපි අද මෙතන ඉන්නවා, හැමෝටම ඇස් තියෙනවා. අපි මෙතනින් එළියට බහිනකොට කාර් එකේ හැප්පිලා අපේ ඇස් නොපෙනී යන්න පුළුවන්. ලෙඩ රෝග හැදිලා ලෙඩ රෝගය නිසා නැති වෙන්න පුළුවන් ඇස. එහෙම වෙච්ච අය ඉන්නවනේ නේද? හාමුදුරුවන්ටත් වෙලා තියෙනවා, දන්නවනේ. ඒ කියන්නේ තියෙන ඇස නැති වෙන්න පුළුවන්. අන්න අපි නිතරම හිතන්නේ නැහැ මගේ ඇහැ නම් නැති වෙන්නේ නැහැ කියලා. ඇහැ නැති වෙනවා කියන එක කල්පනා කරන්න. ඒක කල්පනා කළාම තමයි පේනවා මේකේ தත්ත්වය මේ ආකාරයයි. මම මේක ඉක්මවලා නැහැ. මගේ ඇහැටත් මේ தත්ත්වයට පත් වෙනවා. අද නැත්තම් හිට වෙන්න පුළුවන්. හිට නැත්තම් අනිද්දා වෙන්න පුළුවන් කියලා තමයි කල්පනා වෙනවා. කවුරු හරි මයික් එක මියුට් කරගන්නවද? කාගේ හරි මයික් එකක් ඔන් වෙලා තියෙනවා. දැන් අපිට පේනවා, දැන් අපි බැලුවා අපාය තිරිසන් ලෝකේ, ප්‍රේත ලෝකේ, මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ දුකයි. ආයතනයන් පහළ වෙන එක ඒක දුකයි. අනිත්‍යභාවය නිසා දුකයි කියලා. ඊළඟට පින්නනෝ තථාගතයන් වහන්සේ මේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන පහම පහළ වෙනවායි කියලා. මේ පහ පහළ වුණයි කියන්නේ ආපව් දුකයි. ඉතින් රූපය බැලුවාම අපි ටිකකට ඉස්සලා කතා කරන්නේ මේකට කවන්න ඕනි, පොවන්න ඕනි කියලා. අර දුක්ඛයම දිගින් දිගටම මේ විදිහට යනවා. අපාය ගියා නම් මේ සම්පූර්ණ මේවා ගලවනවා, මස් ගලවනවා, ඒවත් පේනවනේ, පුච්චනවා ඔක්කොම දේවල්. ඒ විදිහට දුක්ඛය තමන්ට තේරෙනවා. එතකොට දැන් අපි මේ ඉච්චර බැලුවි ජාතිය. ඊළඟට අපිට පේනවා ජරාව. දැන් අපි මේ ඇඟ රැලි වැටිලා, කෙස් පැහිලා, කෙස් වැටිලා, දත් ගැලවිලා ගිහිල්ලා තියෙන තත්ත්වය කල්පනා කරන්න. අපි කොයි තරම් දුකකින්ද ඉන්නේ කියලා. මේ වයසට ගියහම කවුරු හරි බලා ගන්නව නම් හොඳයි. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ වයසට ගියාම කිසි පිළිසරතනක් නැහැ කියලා. ඒ ප්‍රොටෙක්ෂන් එකක් කාගෙන්වත් නැහැ ඊට පස්සේ නේද? කවුරු හරි බලනවා නම් හොඳයි. දැන් බබෙක් ඉපදුනහ නම් අම්මා තාත්තා බලා ගන්නවා. ඒක නිසා යම් ආකාරයකට හොඳයි. හැබැයි අවසාන කාලේ කවුද බලන්නේ? හොඳට කල්පනා කරලා බලන්න. ඒ වගේ මහා දුකක් විඳින ඔය නර්සින් හෝම් සරව මේවා ගිය යනවන දකින්නවා මේ අසරණ වෙලා මිනිස්සුන් විඳින්නා වූ දුක්ඛේ කොයි තරම්ද කියලා. තමාටත් මේව වෙනවා කියන එක කල්පනා කරන්න. දැන් මං ගාක්ම කරන්නේ මේ උදාහරණ, තමන්ගේ උදාහරණ අරගෙන තමයි භාවනාව කරන්නේ. දැන් අර ආයතනයන්ගේ ප්‍රශ්නය කල්පනා කරනකොට මම කල්පනා කරේ අපි පියාණන් ගැන. අපේ තාත්තගේ අවුරුදු 87ක් වෙනකොට, 86ක් වෙනකොටත් ඒක වුණා. ඇස් පේන් ඉන්නේ. ඔපරේෂන් කරන්න දුන්නෙත් නෑ. ඇස් පේන් ඉන්නේ. එතකොට මේ කවුරු හරි අතින් අල්ලගෙන යන්න ඕනි. කන ඇහෙන්නේ නෑ. අයියෙන් කතා කරොත් ජාන්තම් ඇහෙනවා. ඊළඟට නාසයට ගඳක් සුවඳක් දැනින්නේ නැහැ. දැන් අපි ඒක මුත්‍රා තිනවයි කියලා අපි දැකලා සුද්ධ කරොත් ඇරෙන්න කියන්නවත් දන්නේ නැහැ. ඊළඟට මේ දිවට රසක් දැනින්නේ නැහැ. ඒක නිසා වතුරවත් බොන්නේ නැහැ. දිවට රසක් දැනින්නේ නැහැ. ඒ කියන්නේ මේ ටේස්ට් බඩ්ස් කියන ඒවා නැති වෙලා යනවා අපි වයසට යන්න යන්න. ඕගොල්ලෝ තරුණ කාලේ තිබිච්ච රස නෙමෙයි දැන් තියෙන ආහාරවල. ඒ තමන්ගේ taste buds අඩු වෙලා යනවා. එතකොට ඊළඟට මේ ශරීරයට දැනෙන්නේ නැහැ ස්පර්ශයක්. ඒ වගේ ඒ කියන්නේ සති කාලා ගියත් තමන් දන්නේ නැහැ ඒක මොකද කියන එක තේරුමක් ඇත්තේ නැහැ. මනසට ධර්මයක්වත් නැති වුණා. ඒ කියන්නේ පොඩි කාලේ දේවල් විතරයි මතක තියෙන්නේ. ඒක බලන්න හයම ගියා නේද කියලා. මම භාවනාවට ගන්න මේ වගේ උදාහරණ. තාත්තාව ගත්තාම මට හොඳට පේනවා මේකේ தත්ත්වේ මටත් ඕක වෙන්න පුළුවන්. ඒ පුද්ගලයාට උනා වගේ මටත් වෙන්න පුළුවන්. මට වෙන්න පුළුවන් නම් අනිත් අයටත් වෙන්න පුළුවන්. අන්න එහෙම සාධාරණීකරණ. සාධාරණීකරණ නැතුව මේක හරියන්නේ නැහැ. ඊතරම ධර්මයේ අරගෙන සාධාරණීකරණ අනිත් අයට. එතකොට මෙහෙම කරනවා නම් තමන්ගේ මනස එන්නම හික්මීම ඇති වෙන්න පටන් ගන්නවා. මේවා සම්බන්ධයෙන් දුක්ඛය මෙන්න මෙහෙමයි කියලා දැකලා. එතකොට අපි බැලුවා ජාතිය බැලුවා ජරාව බැලුවා. ඊළඟට තියෙන දේ තමයි ව්‍යාධිය කියන එක. ලෙඩ රෝග කියන එක. හොඳට කල්පනා කරලා බලන්න ලෙඩ රෝග. දැන් අපි දන්නවා දැන් බලන්න හොස්පිටල් එකකට ගිහිල්ලා ඔය කැන්සර් හැම හැදිලා තියෙන පුද්ගලෙක්. එහෙම නැත්නම් හෘදය අමාරුවක් හැදිලා කකුල කපන්නවල මොන හරි එහෙම තියෙන ඒ පුද්ගලෙ දිහා බලන්න. බලලා ඉවරලා කල්පනා කරන්න මගේ ශරීරයත් මේ විදිහම තමයි. මම මේක ඉක්මවලන්නේ. මට අද නැත්තම් හෙට හැදෙන්න පුළුවන්. හෙට නැත්තම් අනිද්දා හැදෙන්න පුළුවන්. එහෙමත් නැත්තම් ඊළඟ භවයේ හැදෙන්න පුළුවන්. මට ඕන තරම් ඕක හැදිලා තියෙනවා කලින් භවවල. අන්න ඒ විදිහට සිතන් කල්පනා කරන්න. දොර නිතරම මෙහෙම අපි හිතන්න පටන් ගත්තාම අපේ මේ යෝනිසෝ මනසිකාරය ඇති වෙනවා. මේ දුක්ඛය කියන එක හැඟීම් ඇති වෙනවා. ඒ සංඥාවන් ඇති වෙනවා. දුක්ඛ සංඥාව කියන එක ඇති වෙනවා. දැන් එතකොට අපි බැලුවා ජාතිය ජරාව ව්‍යාධිය. පස් හතරවෙනි කාරණේ තමයි මරණය. මේක හරිය වැදගත්. මේ මරණයේදී තථාගතයන් වහන්සේ දේශනා කරනවා අපේ මේ ශරීරය බිඳෙනවා. මේක නැති වෙලා යනවා. සන්දානම් බේදෝ කලේබරස්ස නික්කේපෝ. මේ ශරීරය අතහැරලා අපි යනවා. අතහැරලා යන්න වෙනවා. නිකම්ම නෙමෙයි. තමන්ගේ මේ ශරීරයේ තමන්ව මරන්නේ මේ තමන්ගේ ශරීරයමයි. කාලයක් ගිහිල්ලා මේක ඇති වෙන යම්කිසි රෝගයක් මේක හොඳ කරන්න බෑ. හෘදේ වැඩ කරන්නේ නැති වෙනවා. එක්ක කැන්සර් ඒ වගේ එකක් ඇවිල්ලා මේකේ වැඩ කරගන්න බැරි වෙනවා. ඒ වෙනකොට අර මල කරදරේ. අපි මල කරදරේ කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ අන්න ඒ විදිහට. නිකම්ම නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේ මල කරදරයක් වෙලා අපි ඔන්න මේක දාලා යනවා. මේක ආයි මේකත් එක්ක ඉන්න බෑ කියන තත්ත්වයට පත් වෙලා තමයි යන්නේ. නැත්තම් බලන්න අවුරුදු 80ක් වුණත් 90ක් වුණත් ඇද ඇද හරි යන්න නේද හදන්නේ. හුස්ම ඇද ඇද ඉඳයි හදන්නේ නේද. මේක යන්න බැරිම වෙලාවේ තමයි මේක කොච්චර කබල් වුණත් දාලා යන්නේ. කවුරුත් කියනවාද මේ හොඳට වයසට ගිය මිනිස්සෙක් අනේ මට දැන් ඇති මම මාව මරලා දාන්න කියලා නෑ. හැමෝම කියන්නේ ඉන්න කොහොම හරි ඉඳයි හදන්නේ මේකත් අල්ලගෙන. බැරි වුණාම යන්න. ඒවට හේතු තියෙනවා. එතකොට දැන් අපිට පේනවා මේ විදිහට මේ මරණය කියන එක සිද්ධ වෙනවා කියන්නේ. දැන් මෙතෙන්දී ඔබ භාවනාව ටිකක් දීර්ඝ වෙනවා. මෙතෙන්දී අපි බලනවා අර මුල කරපු සංඥාව ටික අමතක කරන්න එපා. ජාතිය දුක්ඛය අපාය ඒව අමතක කරන්න එපා. ජරාව මේව අමතක කරන්න එපා. දැන් මේ වෙනකොට තමන්ගේ හිත හොඳට හැදිලා තියෙන්න ඕන. දැන් මරණයේදී අපි හිතමු මල සිරුරක් දකින්න තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ දවසක් දෙකක් තුනක් ගත වෙලා ඉතිමිලා මේ සරව වැగిගෙන ඒ සිරුරක් දිහා බලන. ඒ සිරුරක් දිහා බලලා කල්පනා කරනවා මගේ ශරීරයත් මේ ආකාරයයි මම මේක ඉක්මවලා නැහැ මම මේ தත්ත්වයට පත් වෙනවා කියලා කල්පනා කරනවා. මෙහෙම කල්පනා කරලා තමන් බලනවා එහෙමනම් මගේ ශරීරයත් මේ විදිහට වෙනවයි කියනකොට මොකද්ද සමානතාවය කියන එක පොඩ්ඩක් හිතෙන්න ඕන. මගේ ශරීරයත් හැදිලා තියෙන්නේ ආපෝ තේජෝ ආයු පටවි කියලා. අරයාගේ හැදිලා තියෙන්නේ ආපෝ තේජෝ ආයු පටවි වෙනසක් නැහැ. අපි බොරුවට හිතාගෙන ඉන්නවා මගේක මෙහෙමයි කියලා. මේකත් එහෙමයි අරකත් එහෙමයි. එතකොට අරක එහෙමනම් මටත් මෙහෙම වෙනවයි කියලා කල්පනා කරලා දැන් මේ පුද්ගලයා මැරිලා බලන්න ඕන. ඒ මොහොතේදී තමන් මමත් අර මල සිරුර දැක්ක තැනින් තමන්ගේ සිරුරත් එතනින් තියන්න. ඒ මල සිරුර දැකලා ඒ මල සිරුර එතනින් තියන්න තමන්ගේ. මේ මල සිරුර ගැන ඇත්තෙම කියනවා නම් මේ ෆොටෝස් එහෙම බලනවා නම් හරි වටිනවා. මල් ළඟ නම් ෆොටෝස් තියෙනවා මම ගෙනල්ලා. ඒවා දැක්කහම පෙලක් අයට බොහොම අමාරුයි දරන්න. මේක නිසා කැමති අය බලන්න පුළුවන් තරම් ශක්තියක් තියෙනවා නම් බොහොම හොඳයි. ඒ මල සිරුරක් දැක්කට පස්සේ දැන් තමන්ගේ ඒතෙන් තමන්ගේ ශරීරයත් එතනින්ම නිදි කරවන්න. තමන්ගේ ශරීරයත් එතනින්ම නිදි කරෙව්වහම දැන් ඔහොම තියන්න වල දාන්න එපා. සාමාන්‍යයෙන් නම් කරන්නේ වල දානවානේ, දැන් කපාටම යටට යවනවා, ඉවර කරනවා, එහෙම කරන්න එපා. මල සිරුර දකින්න හම්බ වෙනවා කියන්නේ හරි වාසනාවක්. ඒක දැක්කට පස්සේ තමන්ගේ ශරීරයත් එතනින් තියලා දවස් 7ක් විතර තිබුත් මොකද වෙන්නේ කියලා හිතලා බලන්න පොඩ්ඩක්. මොකද්ද වෙන්නේ? මේ ඇස් වලින් පණුව එහෙම එයි නේද? කන්නේ, නාසයෙන් පොඩ්ඩක් මේ මනසින් හොඳට හිතලා බලන්න වෙන දේ. මේ නවන් දොරින් ওই සත්තු පිට වෙයි. ওই ජරාව ගලන්න ගනි, ওই වෙනද ජරාව ගන්නකොට සුද්ධ කරන තැන් වලින් මේක ඔක්කොම මේ සත්‍යෝ ගල්ලා මේක මේ தත්ත්වයට පත් වෙනවා. මේක හොඳට හිතන්න. මගේ නම් එහෙම හිතනකොට සිත පුදුමාකාර විශාල වුණා. මම මේ කියන්නේ නිකන් නෙමෙයි. මේක නිසා මෙහෙම වෙන නිසා. අපි මරුණාම හුඟ වෙලාවට වාසනාව තියෙනවා නම් අපි මනෝමය කායකින් ඉන්නවා. වාසනාව නැති බුද්ධලයෝ අපාය තිරසන් ලෝකේ ඒක පාටම යනවා. එතකොට මනෝමය කායක් කතා කරන්න දෙයක් නැහැ. මොකද අරක මෙතනින් වෙනකොට මෙතනින් ගිහිල්ලා ඉවරයි. මනෝමය කායකින් කියන්නේ කුසලයක් එහෙම කරලා තියෙන බුද්ධලයක් මෙහෙම ඉන්නකොට මේ පුද්ගලයාට මේ ශරීරයන් පේනවා. මේ தත්ත්වය පේනවා. එයාට ඒ පෙනුනහම එයාගේ මනස විශාල தත්ත්වයක එයා ඉන්නේ බැලුවහම. එයාට බ්‍රහ්මලෝක හිතන් යන්න පුළුවන්. හැබැයි අර සල්ලෙන් දැන් අපි ගෙයක් කැඩුනහම මේක තමයි අපි ආවාසය. ආවාස මච්චරිය කියලා හිතුවත් තියෙනව නේද? ඔන්න අපේ ආවාස මච්චරිය බලන්න gedara නෙමෙයි. මෙන්න මේ ශරීරය තමයි අපේ ආවාසය. මෙන්න මේ මච්චරිය තියෙන්නේ මෙන්න මේකට. එතකොට දැන් මෙන්න මේ පුද්ගලයා කල්පනා කරනවා මම මේ විදිහට මැරිලා මේ தත්ත්වයේ මම ඉන්නවා. හැබැයි මනස ওই වෙලාවේදී කියයි ඔයා දැන් මැරෙන්නේ නැහැ කියලා. හරි පුදුමයි අපි මනස ওই විදිහයි කියන්නේ. අනිත් අය ඔක්කොම මැරෙනවා මම මැරෙන්නේ නැහැ. මේක පන්න ගන්න ඕනේ. හුඟ දෙනින් මහන්සිලා පන්න ගන්න ඕනේ අවස්ථාවක් මේක. පළවෙනි වශයෙන්ම මිනිස්සයන් මරණය ගැන හිතන්න කැමති නැහැ, මරණය ගැන කතා කරන්න කැමති නැහැ. ඒ අයට භාවනා කරන්න බෑ. ඊළඟට ওই දෙක පන්න ගන්න පුළුවන් නම් ඊළඟට මේ මරණය මැරිලා බලන්නත් පුළුවන් ශක්තියක් තියෙන්න ඕන. ඒක ගැන හිතන්න තරම් පුළුවන් ශක්තියක් ධෛර්යයක් නැත්තම් බොහොම අමාරුයි භාවනා කරන්න, බොහොම කල්යනෝ බොහොම පරක්කු වෙනවා. තමන් බය නැතුව මැරිලා බලන්න. මල සිරුර ළඟින් මල සිරුර තියලා මම මැරිලායි කියලා තියලා බලන්න. එතකොට තියලා බලනකොට අපි මෙතන බලන්නේ මේ දුක්ඛයම විතරයි. වෙන වෙන දේවල් හිතන්න යන්න එපා. එතකොට අනේ අර හස්බන්ඩ්ට මොකද වෙන්නේ, වයිෆ්ට මොකද වෙන්නේ, ළමයින්ට මොකද වෙන්නේ? ඔය ප්‍රශ්න ටික එනවා. නෑවිදින් ඉන්නේ මම මැරෙනවා කිව්වහම ඊළඟ මොහොතේ ඕගලන්ට පෙනේ අනේ එතකොට අන්න අර පුද්ගලයා ගැන කියලා. එයාට මොකද වෙන්නේ කියලා. එතෙන්දී කල්පනා කරන්න මේ අතීතීත ඕගොල්ලොන්ට හැමෝටම වාගේ ළමයි ඉඳ ඇතිනේ නේද? ඒ ළමයි ගැන මොකද අද කල්පනාවක් නැත්තේ? ඒ ළමයි ගැන කවුරුවත් කල්පනා කරන්නේ නැහනේ. අනේ ඒගොල්ලෝ මැරෙනවද කනවද බොනවද මොකුත් හිතන්නේ නැහනේ. මේ අද ඉන්න ළමයා ගැන කල්පනා කරනවා. මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේ ස්පර්ශය නිසා. දැන් අද ඉන්න ළමයා ස්පර්ශ වෙනවා. ස්පර්ශ වෙන නිසා කල්පනා කරනවා මෙන්න මේ විදිහට මට මේ ප්‍රශ්නේ ඇති වෙනවායි කියන එක. හරි. එතකොට දැන් අපිට පේනවා මේ දැන් මේ ස්පර්ශය නිසායි අපිට මේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් එතකොට දැන් අපි හිතමු ඔයලා දැන් ওই විදිහට කල්පනා කරාම තේරෙනවා එහෙමනම් මං ඉතින් මේ ළමයා ගැන කල්පනා කරන්නේ මොකටද? අනිත් ළමයි මට ඕන තරම් මීට වඩා ලස්සන ළමයි ඉන්න ඇතින්නේ, හොඳ ළමයි ඉන්න ඇතින්නේ. මේ විදිහට කල්පනා කරලා බලන්න පුළුවන්. අතීත භාවයන් මෙනෙහි කරන්න පුළුවන් නම් අනේ වාසනාවන්නේ එකයි. පේනවා ළමයි හොඳට හිටපු ඒවා, හොඳම ආදරේම තාත්තා, ආදරේම අම්ම ඔක්කොම පේනවා. එතකොට දැන් අපිට පේනවා මේ මරණය දැන් මම මේ කියනවා මේ ළමයා හින්දායි මට ප්‍රශ්නේ කියලා. මේ ළමයාගේ ප්‍රශ්නයක් නැහැ. අතීත ළමයන් ඔක්කොම ওই විදිහට ගිහිල්ලා නම් තියෙන්නේ. එයා ගැන ප්‍රශ්නයක් නැත්තම් මේක නෙමෙයි. එහෙනම් මොකද්ද ප්‍රශ්නේ? එහෙමනම් ප්‍රශ්නේ තියෙන්නේ මේ මම, මගේ ශරීරය. ඔගොල්ලෝ අසනීප වෙලා හොඳට මේ පණ අදින වෙලාවේදී ළමයා ගැන කල්පනා කරනවාද? නැහනේ නේද? එහෙමනම් ඒ වෙලාවේ කල්පනා කරන්නේ තමා ගැනම. එහෙමනම් මමම තමයි ප්‍රශ්නේ. මගේ ශරීරය, මගේ කකුල, මගේ අත, මගේ ඇඟ, මගේ වේදනාව, මගේ සංඥා, ඔන්නෝ තමයි අපි තියෙන ප්‍රශ්නේ. දැන් මම මැරෙන්න දැන් සූදානම් වෙලා මම මැරිලා මනසිරු මෙහෙම තියලා මම මැරෙනවයි කියලා පිළි අරගෙන මම අර විදිහට ඉන්නවා. දැන් ওই වෝද්ද ආවයින් පස්සේ දැන් ওই විදිහට ටිකක් තියලා තියලා තියන්න මල සිරු තියලා බලන්න. මේක එකපාර්ට් කරන්න බෑ, කීප සැරයක් කරලා බලන්න ඕනේ. මෙහෙම කරන්න කරන්න ඕගලගේ මනස විශාල වෙනවා. හොඳට මනස විශාල වුණා නම් ඒ தත්ය හොඳට පවතිනවා නම් අන්න ඒ වෙලාවෙදි මේ ඊළඟට කතා කරන කොටස කරන්න ඕනේ. ඔයගොල්ලන්ට සමුදය අස්තංගමේ බලන්න පුළුවන්. එහෙම නැත්තම් අපිට පුළුවන් දීර්ඝ වශයෙන් තව කොටස් ටික බලාගෙන යන පළක් කාලවට ඔය ආපහු જાතියටම යනවා අපි. පළක් කාලට ආපහු ජරාවටම යනවා. ඒ කොටස් මොකද මේක ඉවරයක් කරගන්න බෑ. මේක මේ තරම් විශාලයි දුක්ඛ ස්කන්ධය කියන එක. දැන් ඊළඟට අපි බලනවා මේ જાතිය වුණා, ජරා වුණා, ව්‍යාධිය වුණා, ඊළඟට මරණය. මරණය වුණාට පස්සේ අර මනෝමය කායකින් ඉන්න අවස්ථාවේදී වුණා තමන්ට තියෙන දුක්ඛය. මොකද්ද දුක්ඛේ? මනෝමය කයෙන් ඉන්නකොට මම නම් හිතාගත්තේ දැන් මේ ශරීරය වුණාම වැඩේ ඉවරයි. පිටකෝපදේශයේ පෙන්නනෝ නෑ එතනදි තමන් ඉන්නේ දුක්ඛේ කියලා. මරණයෙන් පස්සේ තියෙන දුක්ඛේ. මේ දැන් ඕගොල්ලෝ හැමෝම බත් කනවනේ. මේ බත් හැමදාම කාලා පුරුදු වෙන අය දවස් හතක් බත් කන්නේ නැතුව ඉන්න බලන්න. ගමනක් ගිහිල්ලා හරි කොහොම හරි. ඊට පස්සේ බත් ටිකක් දා හොයාගෙන යනව නේද හොඳ කඩේක හරි ගොහේ හරි බත් ටිකක් කන්න ඕනේ කියලා. ඇයි මේ බතුත් එක්ක ඉඳලා පුරුදු වෙලා මේක නැති වුනහම හරි ප්‍රශ්නයක්. ශරීරයත් එක්ක කොච්චර කාලයක් හිටියද? අවුරුදු 80ක් හිටියයි කියලා හිතන්නකෝ. 80ක් මේ කබල අල්ලගෙන හිටපු මිනිස්සයාට මේක නැති වෙච්ච ගමන් හරි ලොකු ප්‍රශ්නයක්. කඩාගෙන වැටෙනවා. ලොකු ප්‍රශ්නයක්. මේ මේ මරණය ඇති වුණාට පස්සේ මට කියන්න පුළුවන් මගේ අත්දැකීමක්. ඔය මීට භව දෙකකට මේ කලින් භවයට ඉස්සෙල්ලා භවයේදී මම අනුරාධපුරේ මම මේ මැරිලා වැටුණා. මම දන්නේ නැහැ මම මැරිලා වැටිලායි කියලා. මගේ මේ නාසය එහෙම බිම වැදිලා තියෙන්නේ. දැන් මං කල්පනා කරනවා ඇයි මේක නැගිටින්නේ නැත්තේ කියලා. මට පේනවා උඩ ඉඳන් මේ පහළට. එතකොට මම ඉන්නේ මනෝමය කායෙන්. මට පේනවා මේක. එතකොට මේ මට තේරෙන්නේ නැහැ මම මැරිලායි කියලා. ඒකවත් දන්නේ නැහැ බලුවාම. එහෙම මේකක් නැහැ. මොකද අපි පිළිගන්නේ නැහැ. මේ ශරීරය දාලා මේ විදිහට කියලා මේ හෘදයාමාරෝක් ඇදලා මේ මිනිස්සයා මැරිලා. අර මිනිස්සයාට විශ්වාස කරන්න බෑ එයා මැරුණායි කියලා. හැබැයි ටිකක් වෙලා යනකොට පේනවා ඉතින් ඔය කට්ටි එක්ක අහුවෙලා ඉතින් ওই විදිහට වෙනකොට තමන් දකින්නවා මේකේ தත්ත්වය කොහොමද කියලා. ওই ටෙස් තව බව 7ක 6කට විතර 5කට ඉස්සෙල්ලා ওই මම අලි බලනවා එතකොට. එතකොට මම මේ අලියාගේ කොටයක් වැදිලා, ඒ කියන්නේ අලියා සර්පෙක් හිටියා, අලියා පැත්තකට මෙහා වුණා, ඒ කොටේ පෙරලිලා මම මලා. ඉතින් මරුණාම ওই මිනිස්සු ඇවිල්ලා කියනවා මේ අලියා ගහලායි කියලා. ඉතින් අනේ මං කියනවා මගේ මට මම මනසින් කියනවා අනේ අලියා නම් අහිංසක සතා වුණුත් කලේ නෑ මේ මේකයි කියන එක මම කඩ කියන්න කෙනෙක් නෑ. එතකොට මනෝමය කයෙන් ඉඳගෙන මම මේව දකිනවා. එතකොට අර අනුරාධපුරේ නැති වෙච්ච අවස්ථාවේදී මම දකිනවා අපේ මගේ පුතෙක් හිටියා. ඉතින් ඒ ළමයා මේ වැට ළඟට ගිහිල්ලා මේ වටේ බලාගෙන ඉන්නවා. දුක්ඛේ දැන් දන්නවා මල 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 ගෙදරයි කියන එක එතකොට දන්නවා. හරි දුකක් ඇති වෙනවා. ඔය ඔක්කොටම වඩා දුකයි තමන්ට ශරීරයක් නැති වෙන එක ගැන. අර බක්කාපු නැති කතාව වගේ තමයි. අන්තිම දුකක් තියෙනවා ඊටම. පුරුදු වෙලා හිටපු දේ මේක නැති වෙලා. මේක නිසා මොකද කරන්නේ? මේ දුක කියන එක මගේ කය පෙළනවා. මනෝමය කය වුණත් ඒ කය පෙළනවා මේ දුකෙන්. මේක පදට්ටාණිය වෙනවා, ආසන්න කාරණිය වෙනවා දෝමනස්සයට. දෝමනස්සය කියන එක දැන් අපිට කයේ රෝගයක් තියෙනවා නම් අපිට දෝමනස් ස්වභාවයක් තියෙනවනේ. අනේ මට මේ අසනීපය තියෙනවා, මේ රිදෙනවා මෙහෙමයි, ඔලුව කැක්කුමයි එහෙමයි කියලා. අනේ ඒ වගේ දෝමනස්සය. දෝමනස්සය කියන එක සිත පෙළනවා. එතකොට මට ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛ දෝමනස්ස. දෝමනස්සය නිසා මම ශෝක කරනවා. මගේ සිත පෙළනවා, මම ශෝක කරනවා. ඒක තමයි ශෝකයට ආසන්න කාරණේ. එතකොට ශෝක කරනකොට ඒ කියන්නේ ශෝකයේ තියෙන ශෝක කරන ස්වභාවය අර අපි කියන්නේ අනේ අක්කේ අනේ අම්මේ කිය කිය තියෙම කියන්නේ දන්නේ දැන් ඉතින් ගාක් කල්පනා කරන්නේ මොකක්ද දන්නවද? මොකද මේ වුනේ? ශෝකය සම්බන්ධයි ව්‍යාධියට. ව්‍යාධිය අනුව තමයි ඊළඟට ශෝකය. ඔය මනෝ සංචේතන ආහාරයේ තුන්වෙනියට සිද්ධ වෙන දෙයක් අපි හිත බලනවා මේක. එතෙන්දී අපිට ශෝකයක් ඇති වෙනවා. මේ සංස්කාරයේ ශෝකය තියෙනවා. මම හදාගත්ත සංස්කාරයේ ජීවිත සංස්කාරයේ මේක නැති වෙලා, ආයු සංස්කාරයෙන් මට නැති වෙලා තේන්න මේක ගැන මගේ ලොකු ශෝකයක් තියෙනවා. මගේ ශෝක කරන ස්වභාවයක් මෙතන තියෙන. එතකොට ශෝක කරාම මේක පරිදේවයට පදට්ටානිය වෙනවා. පරිදේවෙදි මං හඬා වැළපෙන වචන පිට කරනවා. මේ වචී සංකාර. දැන් අපිට පේනවද ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛ කියනකොට කාය සංස්කාර. දෝමනස්ස කියනකොට මනෝ සංස්කාර. ශෝක පරිදේව කියනකොට වචී සංස්කාර. මේ ඔක්කොම සංස්කාර. දැන් මේ සංස්කාරය මේ විදිහට සිද්ධ වේගන යනවා. ශෝක කරනවා, පරිදේවය ඇති වෙනවා. දැන් ඉතින් මේම අඬා වැළපිලා කලාන්ත දාලා වැටෙනවා. අපි දැකලා තියෙනවා නේද? අනේ අම්මේ, අනේ අක්කේ කියලා මේ ජීවත් වෙලා ඉන්න මිනිස්සුયો කලාන්ත දාලා ඇදගෙන වැටෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ මනෝමය කායෙන් ඉන්න පුද්ගලයා. අන්න ඒ වගේ තත්ත්වයක් තියෙනවා. බත් කන්න නැතුව හාමත් වෙලා වගේ. අන්න ඒ වගේ තමයි මේ පුද්ගලයාට. මේ තත්ත්වයේ මේ පුද්ගලයා ඉන්නේ. එතකොට දැන් පේනවා මේ මැරිලක් සැපක් නැtei කියන එක. මනෝමය කයෙන් හිටියා වුණත් තත්ත්වය මේකයි කියන එක. දැන් ඉතින් මේ තත්ත්වය ඇති වුණාට පස්සේ දැන් අපිට මේ පරිදේවයට ඇවිත්ලා උපායාසයටත් ආවා. උපායාසයේදී මම ප්‍රිය දේන් වෙන් වුණා කියන එක මම කියනවා. දැන් අපි සාමාන්‍යයෙන් ප්‍රිය විපයෝගී කියන එක අපි කල්පනා කරනවා. මේ අපි මං කැමති හස්බන්ඩ් කියනවා වයිෆ් නැතුණා, වයිෆ් කියනවා හස්බන්ඩ් නැතුණා, ළමයා නැතුණා, අක්කා නැතුණා, ඔහොම නේ කියන්නේ නේද? අර රස්සාව නැතුණා ඔහොම කියනවා. මේ ඔක්කොටම වඩා මගේ නැති වෙලා තියෙන මොකද්ද? ජාතිය. මං කැමති වෙච්ච ජාතිය මට දැන් නැති වෙලා. ජාතිය නැති වෙලා මේ අනිත් ඒවා ඔක්කොම දේවල් ඇති වෙලා තියෙන්නේ. මට ස්පර්ශ වෙන්නේ ඔක්කොම ජාති, ජරා, ව්‍යාධි, මරණ, දුක්ඛ, දෝමනස් මේ අනිත් දේවල් තමයි ස්පර්ශ වෙලා තියෙන්නේ. දැන් මට පේනවා මට දැන් ප්‍රිය දේවල් වලින් මං වෙන් වෙලා. ප්‍රිය දේවල් වලින් මං වෙන් වුණා නම් එහෙනම් මට ඉතුරු වෙලා තියෙන්නේ මොනවද? අප්‍රිය දේවල් තමයි සම්ප්‍රයෝගය. අප්‍රිය සම්ප්‍රයෝගය කියන එක මට තියෙනවා. ජරාව නිසාත් මට අප්‍රිය සම්ප්‍රයෝගය කියන එක තියෙනවා. දෝමනස්ස නිසාත් අප්‍රිය සම්ප්‍රයෝගය තියෙනවා. එතකොට දැන් අපිට තවත් කාරණයක් තියෙනවා. දැන් අපි අන්තිමට කියනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. ඒ කියන්නේ මේ ටික ඔක්කොම එකහුව කරලා බලුවාම අපිට තියෙන්නේ දුක්ඛය. ජාතිය ඇති වෙන පුද්ගලයා දැන් මේ විදිහට භාවනා කරන පුද්ගලයා හොඳට අනේ මට ජාතිය නම් එපා කියලා කිව්වට ඒ පුද්ගලයා ඉපදෙනවනේ. තණ්හාව තියෙනවනම් ඉපදෙනවනේ. ජරාවටපත් වෙන පුද්ගලයා කල්පනා කරනවා අනේ මම ජරාවටපත් නොවෙනවනම් කියලා. එතකොට එතන එහෙම හිතුවට මේක සිද්ධ වෙන්නේ නැහැ. ව්‍යාධියටපත් වෙන පුද්ගලයා කල්පනා කරනවා අනේ මම ව්‍යාධියට ලක් වෙන්නේ නැත්තම් කියලා, ලෙඩ වෙන්නේ නැත්තම් කියලා එහෙම හිතුවට ඒක වෙන්නේ නැහැ. අපි ඉපදිනකොටම මේකේ අපි වැරදියට ඩිෆෙක්ට් එකක් ඇතුවයි අපි ඇවිල්ලා තියෙන්නේ. දෝෂයක් සහිතව. දැන් මේ විදිහට බැලුවහම මේ කාරණා 12ක් අපි මේ කතා කරන්නේ. මේ එකක් විතරයි අපි කැමති. මොකද්ද කැමැත්ත? ජාතිය කැමති. හැබැයි මට විරුද්ධව තියෙනවා ජරාව, ව්‍යාධිය, මරණය, දුක්ඛ දෝමනස්ස, ශෝක පරිදේව, උපායාස, ප්‍රිය විපයෝගේ, අප්‍රිය සම්පයෝගේ, යම් පිච්චන්නලපති තම්පි දුක්ඛං. එතකොට සංකිට්ඨේන පංච උපාදානස්කන්ධාපි දුක්ඛා කියලා බුදුහාමුදුරුවෝ කෙටියෙන් දේශනා කළා. මේ ඔක්කොම පහම දුකයි කියන එක. අපි අප්‍රියං, ප්‍රියං, අප්‍රියං ගැන කල්පනා කරනකොට නිතරම කල්පනා කරන්නේ මේ සත්‍ය පුද්ගලය විතරක් නෙමෙයි, තමන්ගේ සංස්කාර. තමන්ගේ සංස්කාරයන් තමන්ට ප්‍රියයි අප්‍රියතාවයේ දිනවා නේද? තමන් පරස වචනේ කිව්වනම් තමන්ට ප්‍රියයි දීලඟ මොහොතේ සංස්කාරයන් ඒ දේ කරලා දැන් කල්පනා කරනවා අනේ මම මේ දේ කිව්වනේ කල්පනා වෙනවා නේද? අන්න ඒ විදිහට කල්පනා කරන්න මේ නිකන් පුද්ගලයෙක් විතරක් නෙමෙයි. දැන් අපිට පේනවා මේ මුළු පහ 12ම ගලවුවාම ජාති ජරා ඉදන් ඔක්කොම දුක්ඛ ස්කන්ධයක් තියෙනවා. දැන් එහෙමනම් අපි බලනවා මේක දැන් වැටහෙන්න ඕනේ මේ தത്വයට කල්පනා කරන්ඩ කරනකොට Tamanට වැටහෙන්නේ නැත්තම් නැවතත් බලන්න මේක. නැවතත් කොහොමද වෙන්නේ කියලා. අර මරණයේදී පුළුවන් තරම් අල්ලගන්න එතෙන්ද තමයි මේ බොජ්ජංගේ පටන් ගන්නෙ. හරි වැදගත් පොයින්ට් එකක් එතන. එතෙන්ට එනකන් කොහොම හරි එන්න. එහෙම ආවට පස්සේ දැන් මරණීය தത്വෙට මනස විශාල කරලා දැන් ඊළඟට කල්පනා කරන්න මෙහෙමනම් මේ කුණු කන්දලේ මම කොහොමද හදාගත්තේ? මේ ජරා ගොඩ මම කවන පොවන පිරිසුදු කරන මම දුක් විඳින මේ ජරාව මම කොහොමද හදාගත්තේ කියන එක කල්පනා කරනකොට දුක්ඛ සංඥාව අමතක කරන්නේ නැතුව මේක කරන්න ඕන. එතකොට දැන් මෙතෙන්දී අපි බලනවා මේක ඇති වෙන විදිය නැති වෙන විදිය බුදුහාමුදුරුවෝ සමාධි භාවනා සූත්‍රයේ දේශනා කළා. ඒ සමාධි භාවනා සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කරා මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පහ කොහොමද ඇති වෙන්නේ? ඒක තමයි සමුදය ධර්මය. ඊළඟට මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කවදා හරි නැති වෙනවද? නැති වෙන්නේ. ඒක තමයි අස්තංගමේ. මේක දේශනා කළා. එතකොට එතෙන්දී තථාගතයන් වහන්සේ පෙන්නනවා මේ රූපේ සතුට සොයන ප්‍රකාශ කරන පිළි අරගෙන තබාගෙන ඉන්න. රූපේ අභිනන්දති අභිවදති අජෝසාය තිට්ඨති කියලා. මෙහෙම කිරීමෙන් රූපේ සතුට ලැබෙනවා කියලා. අපි රූපේ සතුට මේ විදිහට හොයනවද කියන එක මනසෙන් කල්පනා කරලා බලන්න. මේක ඇත්තටම මට මෙහෙම දෙයක් වෙනවද? මම මෙහෙම දෙයක් කරනවද? දැන් කෙනෙක් හිතනවා නම් මට කිසිම තණ්හාවක් නැහැ, මං මෙහෙම හොයන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මේ පුද්ගලයාට එතන ඉහාට යන්න පුළුවන් කමක් නැහැ. එයා දැකලා නැති කම විතරයි තියෙන්නේ. මේක දකින්න ඕනේ අපි කොහොම හරි. අපි හැමෝම රූපයේ සතුට සොයනවා. මූලික වශයෙන් මේ රූපයේ සතුට සොයලා තමයි මේ ශරීරයට ඇතුල් වුණේ. අතීතයේ හොයලා මේ මුලින්ම මේ ජාතිය මේක ඇතු වුණේ. අපි මේක ටිකක් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා පස්සේ සම්පූර්ණයෙන්ම මේකේ සතුටක් හොයලා තමයි ඇති වුණේ. අපි ඉපදෙන වෙලාවේදී බලනවා මේ අවට පිට වේතාවේ අනිත්‍යයි හිනා වෙන හැටි, සෙල්ලම් කරන හැටි, ඒව හිතන් බලනවා. ඒව බලලා තමයි මේ ශරීරයකට ඇතුල් වෙන්නේ. නැත්තම් ওই දුක්ඛස්කන්ධයට මව කුසකට යනවාද? මිනිස්සේ බලාගෙන ගියාම මාස 8ක් 10ක් ඕක ඇතුළට ගිහිල්ලා හිර වෙලා ඉන්න. අර අසූචි තියෙන තැනට පොඩ්ඩක් පැත්තකින් ඉන්නේ නේද? ඉතින් ඕවාගේ තැනකට ගිහිල්ලා ඉන්න යනවාද මිනිස්සේ? අපි කොච්චර කාලයක් ඔබ බලන්න මාස 10 ගානේ වැඩි කළා අනන්ත ගානක් භවෙ හිටියයි කිව්වම එහෙනම් අනන්ත ගානක් ඔය බඩේ ඇතුළේ ඉඳලා තියෙනවා. ඒ තරම් විශාලයි අපි මේ හිරේට ගියා කියන්නේ ඕක තමයි. පොඩි හිරක් නෙමෙයි ඒක. එතකොට දැන් මේ අපි සතුට සොයනවා කියන එක පිළිගන්න ඕනේ. සතුට හොයාගන්න මොකක් හරි හැමෝටම හොයාගන්න පුළුවන්. පොද්දට ලුණු ටිකක් හරි දානවා නේද? ඇයි ලුණු දාන්නේ? අපි ලුණු දාන්න මේක රස කරන්න. ඒ කියන්නේ මම එහෙම හරි සතුටක් හොයනවා. පළක් අය ටීවී බලනවා. මේක මේ ටීවී බලන එක සාමාන්‍යයෙන් පහසුවෙන් පැහැදිලි කරන්න පුළුවන් උදාහරණයක්. එතකොට අපි කරන්නේ මොකද්ද? අපි ගිහිල්ලා ටීවී එකේ ස්විච් එක ඔන් කරනවා. රූපේ සතුට සොයනවා. අභිනන්දති. එතකොට මේකේ channel එක මාරු කරනවා. මේකේ සතුට එනකම් සතුට channel එක එනකම් මාරු කරනවා. මාරු කරලා ඉවරලා ඉතින් ඒක ආවයන් පස්සේ දැන් ඉතින් වාඩි වෙලා රිමෝට් කන්ට්‍රෝල් එකත් අතේ තියාගෙන වාඩි වෙලා දැන් මෙතන බලාගෙන ඉන්නවා මේක. ඒක අභිවදති. දැන් අර හොඳ රූප යනවනේ. මේක යනකොට අන්න කියන පුතේ මේ ඉන්න බලන්න. දුවේ මේ ඉන්න කතා කරනවනේ දනිත්ටට අභිවදති. ඕක තමයි ඒ කියන්නේ. ලස්සන එකක් දැකලා මේක දැන් කතා කරනවා නිත්ටට බලන්නේ කියලා. අජෝසායතිත්‍ත්‍ති කියලා කියන්නේ අපි අල්ලගෙන ඉන්නවා. ඊළඟ සුමානේ හරියට මේ වෙලාවට ගිහලා ස්විච් එක දාලා මේක කරනවා. ඕක අපි ආහාරයට කරන්නේ නැද්ද හැමදාම? හැම වෙලෙටම කරන්නේ නැද්ද? හොඳට කල්පනා කරලා බලන්න. කාටවත් කියන්න බෑ මම මේක නම් කරන්නේ නැහැ කියලා. හැමෝම රස කරලා කොහොම හරි එක කනවා. මේක නොකර ඉන්න කියනවා නෙමෙයි. හොඳට මතක තියාගන්න මේ තමන් ලුණු නැතුව කන්නේ කියලා කියනවා නෙමෙයි. ඇඹුල් නැතුව කන්නේ කියනවා නෙමෙයි. මේ ක්‍රියාවලිය ඕගොල්ලෝ හිතන්න ඕවායි අර පුද්ගලයා ඉන්නේ කුස්සිය තමාව දාන්න කුස්සියට අර පිට කෙනෙක් ඇවිල්ලා මේක බලාගෙන ඉන්න ඕගොල්ලන්ගේ ක්‍රියාවලිය මේක හරි වැදගත්. මේ පුද්ගලයා බලලාගෙන මෙයාට පේනවා මෙයා ලුණු දානවා, මිරිස් දානවා, අරක දානවා, මේක දානවා, මේ රස කරනවා. අන්න ඒ වාගේ දැන් මේ තමා නෙමෙයි නේ වෙන කෙනෙක්නේ. අර වෙන කෙනෙක් බලාගෙන ඉන්නවා වගේ මේ තමාගේ කාර්යය තමා බලන්න. එකක්වත් නවත්තන්න යන්න එපා. මේ භාවනාව වරද්ද ගන්න එපා. සත් මේ භාවනාවේ ඉස්සරහට ගමන් කරනකොට මේ ෆෝවර්ඩ් යනකොට පටිච්චසමුප්පන්න ධර්ම ඉස්සරහට යනකොට ඉස්සරහට යන්න. කොයිම වෙලාවකවත් පටිච්චසමුප්පන්න ධර්ම ඒ වෙලාවෙම කඩන්න එපා. ආ මේක නිසා මට මේක තණ්හාව ඇති වෙනවා, ඒ හින්දා මම මේක නවත්තනවා කියලා. ධර්මයේ වැඩෙන්නේ නැහැ මේ විදිහට. ඒක පාටු බ්‍රේක් ගහන්න එපා. මුළු දුක්ඛේ මේක ඉපදෙන කම්ම ගමන් කරන්න. එතකොට වරද්දගන්නේ නැතුව බලන්න දැන් මේ පුද්ගලයා වුණ මේ මිරිස් දානෝ ලුණු දානෝ ඒ වගේ මමත් මෙන්න මේ විදිහට සතුට සොයනවා ප්‍රකාශ කරනවා පිළි අරගෙන තබාගෙන ඉන්නවා කියන එක හොඳට මනසට ගන්න. මේක තේරෙනවා නම් විතරක් මෙතනින් එහාට යන්න නැත්නම් වැඩක් වෙන්නේ නැහැ. මොකද තමන් පිළිගන්නේ නැත්නම් මම සතුට සොයන්නේ නැහැ, ප්‍රකාශ කරන්නේ නැහැ, මට මේක මුකුත් නැහැ කියලා එයාට ඉතින් අර ඒ මුසාව නිසාම ඊටු ටික වැඩෙන්නේ නැහැ. මේක සත්‍යයට එකතු වෙනවා නම් විතරයි මේක වැඩෙන්නේ. සත්‍ය නැත්නම් කිසි දෙයක් පේන්නේ නැහැ. එතකොට දැන් මේක පේනවා නම් හොඳයි මම ඒක පිළිගන්නවා. ඊළඟට මම කල්පනා කරනවා අපි ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා යා රූපේ නන්දි තතු ප්‍රදානං කියලා. උපාදාන වෙනවා. රූපේ නන්දිය තමයි උපාදානේ. රූපේ සතුට තමයි උපාදානිය වෙන්නේ. උපාදානියද අපි මේ අල්ලගෙන ඉන්නවා. අපි නැවත නැවතත් කරකවනවා මේකට. අර ආහාරයට නැවත නැවතත් මේක යනවා. එකවරක් නෙමෙයි. අපි මේක පාරක් ගියා ලුණු ටිකක් දැම්මා හරි රස නැහැ තව ටිකක් දැම්මා ඊට පස්සේ හරිනම් ගෙනල්ලා තියාගෙන මේක හොඳට කනවා කන වාට මේ දිවෙන් අරක ස්පර්ශ කරමින් මේක කරනවා මේ පොඩි දුරයි මෙතන ඉඳන් මෙතෙන්ට විතරයි උගුරට පල්ලෙහාට ගියාට පස්සේ මුකුත් දන්නේ නැහැ එතකොට මේක කරනවා නේද කියන එක බලන්න එතකොට මේ රූපේ සතුට උපාදාන වෙනවා දැන් මේ උපාදානය මා තුල පවතිනවා නේද උපාදාන පත්‍ය භවෝ ඒ කියන්නේ මේක මන් තුල පවතිනවා ඒ කියන්නේ හරියට හිතන්න කැටයක් තියෙනවා කියලා මේ කැටයක් තියෙනවා මේ කැටේ බිත්ති හැදිලා තියෙන්නේ toy රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පහෙන්මයි හ්ම් මේක අමුතු විදිහේ කැටයක් මේක ඕන තරම් විශාල වෙන්න පුළුවන් ඕන තරම් පොඩි වෙන්න පුළුවන් ඒකයි මේ කැටේ තියෙන වෙනස දැන් ආප්පයක් කනවා මං ආප්ප කන්න කැමතියි මම රහයි කියලා හිතනවා ආප්ප කෑවම හිතන්න මං ඩොලර් එකක් මේකට දානවා කියලා මේ කැටේට තොපියක් කෑවා 750ක් දැම්මා ලස්සන කාන්තාවක් දැක්කා යම් කිසි ගානක් දැම්මා ලස්සන පුරුෂයෙක් දැම්මා මේ විදිහට දැක්කා ওই විදිහට අපි එකතු කරගෙන යන ලස්සන බබෙක් හමුනා හොඳයි කියුට් කියන්නේ බබා කියුට් කියලා කියනවා නේද කියුට් කියලා ඔන්න තව එකක් දාගත්තා ওই විදිහට අපි එකතු කරනවා දැන් මේ මිනිස්සෙන් මැරෙනවා මේ බවය කියලා කියන්නේ මේ තණ්හාව අපි තුල පවතිනවා මේ සත්‍යය මැරෙනවා. දැන් හිතමු අපි මනෝමය කායකින් ඉන්නවයි කියලා. දැන් මෙයාට මේ කැටේ පේනව නේද? අර විදිහේ කැටයක් තියෙනවා නම් ඕගලන්ට පෙනේ අර විදිහේ දෙයක් තියෙනවයි කියලා. ඇත්තම කියනවා නම් කැටයක් ඒ විදිහට නෙමෙයි තියෙන්නේ. යාගේ ඇඟ ඇතුලේමයි මේ කැටේ තියෙන්නේ. දැන් මෙයාට පේනවා මම ආප්ප කාලා ඩොලර් එකක් දාලා තියෙනවා. මම ඩොලර් එක දැම්මේ යම් කිසි ආකාරයකට මේ ආප්ප සම්බන්ධ පර්පස් එකක් තියෙනවලු නේද? මොකක් හරි අරමුණක් ඇතුවයි මේක කළේ. එහෙමනම් මට ඕනි මොකද්ද? ආප්ප කන්න පුළුවන් භවයක් තමයි මට ඕනි. එතකොට එහෙමනම් මම මනුස්ස ලෝකේ මේ ආප්ප කන්න එන්නයි කල්පනා හබයි. ඒකනම් කුසලයේ තියෙනවා නම් විතරයි. ආප්ප කන්න පුළුවන් බල්ලා වෙලා. ආප්ප කන්න පුළුවන් පණුව වෙලා. නේද? මැස්සෙක් වුණත් ආප්ප කන්න පුළුවන්. එතකොට අපිට පේනවා එහෙමනම් අපේ කුසලයේ තියෙනවා නම් මේක හරියට අර තමන්ගේ ගේ කැඩුනා කියලා හිතන්නකෝ. තමන්ගේ ගේ කැඩලා තියෙනවා. තමන්ගේ ගේ කැඩිලා නම් තියෙන්නේ ඕගොල්ලන් ගත්තේ පර්ස් එක තියෙනවා නම් පර්ස් එකේ සල්ලි තියෙනවා නම් මොකද කරන්නේ? ඔන්න යන්න පුළුවන් හොඳ හෝටලයකට ගිහිල්ලා ටිකක් නතර වෙලා ඉඳලා එහෙම කරන්න පුළුවන් නේද? පර්ස් එකක් නැත්තම් කෙලින්ම පාරට වැටුණා. කවුරුවත් නැහනේ. කෙලින්ම පාරට ඇතුණා ඥාතියෙකුත් නැහැ. ඥාතියෙක් හරි ඉන්නවා කියන්නේ කුසලයක් තියෙනවායි කියන එක යම් කිසි වෙලාවක. පාරට වැටුණා. අන්න ඒක තත්වයේ තියෙන්නේ. එතකොට සල්ලි තියෙනවා නම් මොකද කරන්නේ? තැනක ගිහිලා නතර වෙලා ඉඳලා හොයන හොඳ ගෙයක් මේ ගේ හොඳ නැහැ මේ ගේ හොඳ නැහැ අන්න ඒ වගේ අපි මනෝ මේ කායකින් ඉඳලා යනවා ගිහිල්ලා බලනවා මේ ගෙදරද මේ ගෙදරද මේ ගෙදරද ඒ වගේ බලන දේවල් තියෙනවා එක එක දේවල් බලලා තමයි අපි ඔකට ඇතුල් වෙන්නේ එතකොට දැන් අපිට පේනවා අපේ මේ උත්පත්තිය ඇති වෙන්නේ මේ භවය නිසා මේ විදිහට මම එකතු කරගෙන මගේ මේ සංස්කාර ස්කන්ධේ මම හදාගෙන යනවා මේ විදිහට මගේ කල්පනාවක් තියෙනවා මම මෙන්න මේ වගේ තැනකට යනවා. එතින්දි පෙන්නනවා මේ භව භවාශ්‍රයේ තියෙන ලක්ෂණය තමයි අபிසංකාරා කාය සංකරන්ති කියලා. නැවත ඒ වගේ දෙයක් සකස් කිරීමක් කරනවා. අරකට ගැට ගැහිලා ඉඳලා ග්‍රන්ථ වෙලා ඉඳලා මම ආප්ප කණේකට ග්‍රන්ථ වෙලා ඉඳලා ඒ විදිහ එකක් මම සකස් කරනවා. වාසනාව තියෙනවා නම් අර ඒ જાතියෙම එකක් හදාගන්න පුළුවන් වෙනවා නැත්තම් ඕකයි තියෙන්නේ. එතකොට භවපච්චා ජාති මේ ජාති ඇති වෙනවා කියන්නේ අර අපි කතා කරපු මුලින් දුක්ඛ ස්කන්ධයම නේද ආපහු ඇති වෙන්නේ බුදුහාමුදුරුවෝ කිව්වේ මේ රූපය ඇති වෙනවා කියලා විතරක් නෙමෙයි අර දුක්ඛ ස්කන්ධයම පහළ වෙනවා කියන එකයි එතකොට අපිට පේනවා අපි ජාති නම් පටන් අරගෙන මේකේ රූපයේ සමුදය බලනකොට රූපේ සතුට සොයනවා ප්‍රකාශ කරනවා පිළි අරගෙන තබාගෙන ඉන්නවා මේ පාළි වචනේ මතක තියාගන්න පුළුවන් නම් හොඳයි අභිනන්දති අභිවදති අජෝසාය තිට්ඨති කියන එක මෙහෙම කිරීමෙන් අපිට උපාදානීය වෙනවා උපාදානීය නිසා භවය වෙනවා ඒ කියන්නේ තණ්හාව මාතුළු පවතිනවා භවය නිසා මට ජාතිය ඇති වෙනවා ඇති වෙනවාමයි ජාතියත් එක්ක අර දුක්ඛස්කන්ධයෙන් පහළ වෙනවයි කියන එක කල්පනා කරාම එතකොට අපිට පේනවා අපි දුක්ඛයෙන් පටන් අරගත්තා සමුදය බැලුවා ආපහු අපි නැවත දුක්ඛයට එන්නේ. දැන් ඉතින් මේ මිනිස්සයාට අස්තංගමී බැලුවේ නැත්නම් ඇත්තෙම කියනවා නම් තරහවන් යන්නත් පුළුවන්. මොකද හේතුව? දුකක් තියෙනවා. දුක ඇති වෙන විදිය දන්නව. දුක නැති වෙන විදිය දන්නේ නැහැ. දුක නැති වෙන විදියකුත් දන්නව නම් අපේ මනසට පුළුවන් එහෙමනම් මේක ගලව ගන්න. එතකොට අනිවාර්යයෙන්ම අස්තංගමී බලන්න ඕනේ. එතකොට ප්‍රශ්නයක් තියෙනවා, ප්‍රශ්නේ ඇතිවීමක් තියෙනවා, ප්‍රශ්නේ නැතිවීමක් තියෙනවා කියන එක. එතකොට අපි බලනවා තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ අපේ රූපේ විතරයි කතා කරන්නේ, අනිත් දේවල් ඔක්කොමත් ඒ විදියයි. වේදනා, සංඥා, සංස්කාර, විඥාන පහම සමුදය අස්තංගමේ අපි බලන්නට ඕනේ. එතකොට දැන් රූපේ සතුට සොයන්නේ නැහැ, ප්‍රකාශ කරන්නේ නැහැ, පිළි අරගෙන තබාගෙන ඉන්නේ නැහැ. දැන් ඒ කියන්නේ මම ගිහිල්ලා ටීවී එක දාන්නේ නැහැ, ස්විච් එක ඔන් කරන්නේ නැහැ. ස්විච් එක ඔන් කරන්නේ නැහැ විතරක් නෙමෙයි, මම ඒ කියන්නේ නාබිනන්දති, නාබිවදති. මම කියන්නේ නැහැ කාටවත්, මම පෙලක් අය ඉන්නවා මේ ස්විච් එක දාන්නේ නැහැ. හැබැයි එයා නිකන් සීලයක් වගේ අරගෙන, හැබැයි අනිත් අයට කියනවා අන්න ක්‍රිකට් මැච් එකක් යන මන්නම් බලන්නේ, කැමති නම් බලන්න. මොකද ඒකට අර ස්කෝ එක අහගත්ත හැගෙන ඊට පස්සේ අන්න එහෙමවත් කරන්නේ නැහැ. අභිවදති කියන එකත් නැහැ. හජෝ සායතිට්ටති කියලා අර ආපහු අල්ලගෙන ඉන්නේ නැහැ. මේක කරන්නේ නැත්තම් තථාගතයන් වහන්සේ දේශනා කරනවා මට රූපයේ සතුටක් මට ඇති වෙන්නේ නැහැ. කෙනෙකුට හිතේ හරි බෝරින් නේද කියලා මේ ලයිෆ් එක එතකොට කියලා. බෝරින් නෑ, මේක තමයි සුපේ. එහෙම කරන්නේ නැත්නම් හරි සැපක් තියෙනවා. ඔය ඕනම රූපයක් ගත්තොත් එහෙම අපි ඇලිලා අපි දුකක් විඳින්නේ. ඒක කරන්නේ නැත්නම් හරි සුඛයක් අපි විඳිනවා. මේක කාලයක් යනවා තේරෙන්න. එතකොට රූපේ නාභි නන්දති, නාභි වදති, නජෝ සායතිත්‍තති. මේක නිසා මට රූපේ සතුටක් වෙන්නේ නැහැ. රූපේ සතුටක් නැත්තම් මට උපාදානයක් නැහැ. උපාදානයක් නැත්තම් මට මාතුළු පවතිනා වූ තණ්හාවක් නැහැ. ඒ කියන්නේ භවයක් නැහැ. භවයක් නැත්තම් මට ජාතියක් ඇති වෙන්නේ නැහැ. උපදීමක් නැත්තම් මේ මුළු දුක්ඛ ස්කන්ධයම ඉවරයි. මේ විදිහට විතරයි මේක ඉවර කරගන්න පුළුවන්. මේ රූපස්කන්ධයෙන් නැවත ඇති වෙන එක මම මැරිලා ගිහිල්ලා ආපහු ඉපදිලා ඇති වෙන ප්‍රශ්නේ නැති කරගන්න පුළුවන් එකම ක්‍රමය මෙච්චරයි. මෙහෙම කිරීමෙන් විතරයි කෙනෙකුට මේකේ ගැලවෙන්න පුළුවන් වෙන්නේ. මේක මෙහෙමද කියලා කල්පනා කරනවා. රූපේ සතුට සොයලා ප්‍රකාශ කිරීමෙන් මේ සමුදය ඇති වෙනවා. මේක නැති වෙන්නේ මේ විදිහ කියන කල්පනා කරනවා. ඒ සමුදය කියන එක බලනකොට අපිට බලන්න පුළුවන් දැන් මේ අපේ මනසෙන් එක එක දේවල් පෙන්වන්න ගන්නවා. එක එක පෙන්වන්න ගන්නවා. හොඳයි මගේ ශරීරය හොඳයි මම ටිකක් බල්ලා හොඳයි මගේ ශරීරය නම් ඇති වෙන්නේ මෙහෙමයි කියලා. එතකොට මේ මල්පැලේ කොහොමද අපේ ගෙදෙට්ට ආවේ? ඒකත් ආවේ එහෙමද? එතකොට කල්පනා කරාම පෙනේ වියෝ හරි ඇත්ත තමයි මේක මාගේ මම හරි ගෙදර ඉන්න කෙනෙක් හරි ගිහිල්ලා ගෙනල්ලා තමයි මේක කහ පාට මල සුදු පාට මල එහෙම තෝරලානේ ඇවිල්ලා තින්නේ නේද තමන්ගේ ගතියට අනුව තමයි ඇවිල්ලා තින්නේ. එතකොට මේ ගෙදර බඩු මුට්ටු පුටු සෙට් එක මේ ඔක්කොම එහෙමයි. ගස්වැල් වුණත් ඒ විදිහට තමයි ඇවිල්ලා තින්නේ. ඒ විදිහ ගහක් තියෙන තැනක තමන් ගයක් ගන්නවා. මම මේ විදිහ ගහ කැමති එහෙම ගන්නවා. එහෙම නැත්තම් කපුටෙක් හරි ගෙදර දාන උගේ මේ ඌගේ සතුට සොයලා ඒ ආදි වශයෙන් ඌ කරපු දෙයින් හරි මේ දේ සිද්ධ වෙනවා. එතකොට මෙච්චර දුරට යන්න ඕනේ නැහැ. බැලුවට කමක් නැහැ. වැඩියෙන්ම කාලය ගත කරන්න එපා ඒ බාහිරයට යන එක. මම හැබැයි මම නම් කල්පනා කළා මේ පෘථුවිය හේනන් ඇතුවනේ කොහොමද කියලා. මට යන්තම් අග්ගන්න සූත්‍රය එහෙම මතක් වුණා. එහෙනම් මට යන් හැඟීමක් ඇති වුණා. හැබැයි මම කල්පනා කරා පෘථුවිය ඇතුවිච්ච එකේ මට ඇති ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ ජරාව පෘථුවිය නෙමෙයි දුක් විඳින්නේ, මමයි දුක් විඳින්නේ. මේ ජරාව කොහොමද මට ඇති වෙන්නේ? මේ ජරාව නිසා මම කොහොමද දුක් විඳින්නේ? ඒක නිසා තමන්ගේම ශරීරයටම දාන්න, මේ කබලිකාර ආහාරය මේකටම දාන්න නැවත නැවතත් පුනපුන. මේ විදිහට අපි සමුදය අස්තංගමේ බලමු. මේ මනස විශාල කරලා මරණය දක්වා ගිහිල්ලා සමුදය අස්තංගමේ මේ විදිහට බලමු. මේ විදිහට බලලා ඔබලංගෙ සිත මේක කාලයක් තිස්සේ කරගෙන යන්න ඕනේ. සාමාන්‍යයෙන් පෙලක් අයට මාස 6ක් ඒ වගේ කාලයක් යනවා. පෙලක් අය දක්ෂයි, ඊට වඩා අඩු කාලයකින් කරගන්න පුළුවන් වෙනවා. මෙහෙම වුණාම සමාධිය එහෙම ඇති වෙනවා නම් අන්න එතින්දී ඊට පස්සේ ওই සමුදය අස්තංගමයක බලලා ගිය වෙලාවට කල්පනා කරන්ඩ දැන් මම හොඳයි ජාතියක් ඇති වෙනවා, දුක්ඛයක් ඇති වෙනවා. දුක්ඛේ ඇතිවීම මේ ආකාරයයි, දුක්ඛේ නැතිවීම මේ ආකාරයයි. කොහොමද ආවේ? අර බුදුහාමුදුරුවෝ කියු විදිහට ස්ටෙප් එකකින් ස්ටෙප් එකකට අපි ගියා. එක එක පියවරෙන් පියවරට සමුදේ ජා සතුට සොයන එකක්වත් අතහරින්න එපා. මේ විදිහට ගිහිමින් මේ විදිහට ඇති වුණා. ඊළඟට මම බලනවා හොඳයි එහෙමනම් මේ දුක්ඛ ස්කන්ධය කොහොමද මට ඇති වුනේ දැන් සමාධිය ඉඳන් මම බලන්නේ දැන් අර ගිරිටපු ගුරුවරයා නැහැ අර මුලදී අපි පුරුදු කරගත්ත සමුදයස්තංගමේ බැලීම කොහොමද සමුදයස්තංගමේ බුදුහාමුදුරන්ගේ සමාධි භාවනා සූත්‍රය සමාධිය ඉඳන් යනකොට ඕගොල්ලෝ තනියම ඉන්නේ බුදුහාමුදුරුවොත් නැහැ වෙන කවුරුවත් නැහැ තමන් වෙනම ගමනක් ගිහලා හරියට බුදුහාමුදුරුවෝ ඔයගලන්ට පාරක් කියලා දුන්නා මෙන්න මෙහි තැනක් තියෙනවා එතෙන්ට යන්නේ කියලා. එතකොට ඔයා මේ තියෙන දේවල් තියෙනවනේ සලකුණු මග සලකුණු ඒවා දිහල් බලාගෙන මේ යනවා මේ කැලෑවක් කරා මේ යන්නේ. හැබැයි බුදුහාමුදුරුවෝ හැමතැනම බෝඩ් ගහලා ගිහිල්ලා තියෙනවා මේ මෙතන මෙහෙමයි මෙහෙමයි කියලා. ඒකද ඒ බෝඩ් හම්බ වෙනවා. දැන් මම කල්පනා කරනවා සමාධියේ ඉඳගෙන මට මේ දුක්ඛ ස්කන්ධේ මට කොහොමද ඇති වුනේ? මට ජරාව තියෙනවා මම පිළිගන්නවා ව්‍යාධිය තියෙනවා මරණය ඔය මේ දේවල් තියෙනවා මේක මට ඇති වුණේ කොහොමද කියලා දැන් මම හිතනවා මේ සමාධිය ඉඳන් හිතනකොට අර සමාධි භාවනා සූත්‍රයේ කොටස තමන් ළඟ නැහැ දැන් මේ සමාධිය ඉඳන් මම හිතනකොට මට පේනවා පළවෙනිම වශයෙන්ම ඕල් වාසනාව හැමෝටම පිනේවි මම දුක්ඛේ ඇති වෙන්න නම් අනිවාර්යයෙන්ම මම ඉපදෙන්න ඕන කියන එක මට පේනවා දැන් මේ අනිත් පැත්තට බලන්න මේ රිවර්ස් බලන්න. සමුදේ අස්තංගමේ එක විදිහක් බැලුවා. දැන් මේ පටිච්චසමුප්පන්න ධර්මයේ අනිත් පැත්තට ගමන් කරනවා. මේක තමයි මේ මාර්ග චිත්තයන් ඇති වෙන ඵල චිත්තයන් ඇති වෙන ක්‍රමය. අතෙන්ට ගිහිල්ලා අනිත් පැත්තට බලන්න ඕනේ. ඉතින්දි බලනවා මේ දුක්ඛ ස්කන්ධය මට ඇති වෙන්නේ කොහොමද? ඉතින්දි මට පේනවා මම ඉපදුනොත් විතරයි මේ දුක්ඛය තියෙන්නේ කියලා. ඒක පේනවා නම් ඉපදුනු නිසා දුක්ඛය පේනවායි කියලා ඒ කියන්නේ යම් වූ අවබෝධයක් ඇති වෙනවා. මම කියන්නේ ඒක මාර්ග චිත්තයයි කියලා. යම් වූ අවබෝධයක් ඇති වුණා. ඒක පැහැදිලි පේනවා හොඳ දෙනෙකුට නේද? හැබැයි අර ගිර වගේ කතාව නෙමෙයි. මෙතෙන්දි මෙහෙම අවබෝධයක් ඇති වෙනවා. Tamanට ඇති වෙන්න ඕනි ඉපදුනේ නැත්තම් මේක වෙන්නේ නැහැයි කියන එක. මේක තේරුනොත් එහෙමනම් කල්පනා කරනවා මේ ඉපදීමේ ජාතිය කියන එක. දැන් මට එක යම් කිසි වැටහීමක් ආව ජාතිය නිසා දුක්ඛය ඇති වෙනවා කියලා. දැන් කල්පනා කරනවා මේ ජාතිය එහෙනම් මොකෙන්ද ඇති වෙන්නේ? ඉපදීම කියන එක ඇති වෙන්නේ කොහොමද? මේ තමන් තනියම හිතන්නේ දැන්. මෙතින්දි කල්පනා වෙනවා ඉපදීම ඇති වෙන්නේ කොහෙන් හරි තමන්ට මතුවලා එන්න පුළුවන් මේ තණ්හාව නිසායි මං ඉපදෙන්නේ කියලා. තණ්හාව නිසා හොඳයි හම්බ වෙන එක ගන්න. මනසෙන් තමන්ට පෙන්නන තණ්හාව නිසා ඇති වෙනවයි කියලා හරි උපාදානය නිසා ඇති වෙනවයි හරි යම් කිසි දෙයක් ආවනේ අන්න ඒ දේ ගන්න ඒ තමන්ගේ අවබෝධය තමන්ට දැනට තේරෙන ස්වභාවය මේක ආවට පස්සේ කල්පනා කරන හොඳයි එහෙමනම් මට තණ්හාව නිසා ඇති වෙනවා නම් එහෙමනම් මේ තණ්හාව මට ඇති වෙන්නේ මොකද තමන්ට පෙනෙන ස්පර්ශය නිසායි තණ්හාව ඇති වෙන්නේ කියලා බුදුහාමුදුරන්ගේ ධර්මයේ නෙමෙයි තමන්ගේ ධර්මයි දැන් ඔන්න දැන් තමන්ට පොඩ්ඩක් ඔන්න දැන් මනසෙන් සතියුත බලනවා එහෙමනම් මට තණ්හාව ඇති වෙන්න නම් වේදනාවක් තියෙන්න ඕන වේදනාව තමයි ස්පර්ශය ස්පර්ශයක් වෙන්න නම් මට ආයතනයක් තියෙන්න ඕන ආයතනයක් නැත්තම් මට මෙහෙම වෙන්නේ නැහැ දැන් ඔන්න දැන් තමන්ගේ පළවෙනි දවසේ භාවනාව උතනින් උත ඉවර වෙන්න පුළුවන් ඒ කියන්නේ මම තේරුම් ගත්තේ මට ජාතිය ඇති වෙනවා තණ්හාව නිසා ජාතිය ඇති වෙන්නේ කියලා භවපච්චයා ජාති කියන එකට තාම මම ඇවිල්ලා නැහැ ඒක අමාරුයි තණ්හාව නිසා ජාතිය ඇති වෙනවා කියලා අපි බොහොම කාලයක් පුරුදු වෙලා තියෙන නිසා හෝ වේවා මේක තමන්ගේ මනසෙන් මතුවලා එනවා මේක ආවට පස්සේ දැන් ඊළඟ දවසේ භාවනාවට ගිහිල්ලා බලනකොට දැන් මෙයාට පොඩ්ඩක් ඊට වඩා ඉස්සරහට යනවා ඊළඟ දවසේ තමන් කල්පනා කරනකොට මේ භවය කියන එක දැන් ජාතිය නිසා දුක්ඛය කියන එක පිළිගත්තානේ දැන් කල්පනා කරනවා මේ දුක්ඛය ජාතිය ඇති වෙන්නේ මොකේද කියනකොට දැන් මනස කියන්නේ තණ්හාව නෙමෙයි උපාදානය නිසායි මේක ඇති වෙන්නේ කියලා එයා පොඩ්ඩක් එක ස්ටෙප් එකක් ඉස්සරහට ගිහිල්ලා එහෙම ගතියක් තියෙනවා අපේ විඥානේ සමාධියෙන් ඉඳන් එනකොට දැන් ඊට පස්සේ දැන් මම ආපහු බලනවා එහෙමනම් මට උපාදානය ඇති වෙන්නේ තණ්හාව නිසා ඉස්සලා දවසේ ආවේ තණ්හාව නිසා කියලා දැන් මම කියනවා උපාදානය ඇති වෙන්නේ තණ්හාව නිසා තණ්හාව ඇති වෙන්නේ වේදනාව නිසා වේදනාව ඇති වෙන්නේ මේ දෙර ස්පර්ශය නිසා ස්පර්ශය ඇති වෙන නම් මට ආයතන ඉද එතන ඉහට යන්න එපා කොයි වෙලාවකවත් යන්න උත්සාහ කරන්න දෙපා තේරෙන්නේ නැහැ දැන් ඊළඟට ආයෙත් සමහරට තව මාස 3ක් යන්න පුළුවන් මේ විදිහට ගිහිල්ලා ආපහු දැන් මේ මිනිස්සේ ආපහු මේ විදිහට භාවනා කරනකොට ඔන්න යාට හිටපුවම පත් වෙලා ඒවි භවය නිසා ඔන්න ජාතිය ඇති වෙනවායි කියලා අන්න එතෙන්දි හරියටම අර තථාගතයන් වහන්සේ කිව්ව දේ තියෙනවා. අන්න ඒකත් එක්ක හරියටම ගැලපෙනවා. අන්න ඒක වාසනාවන්ත දවස. ඒ පුරුකක් පටිච්චසමුප්පන්න පුරුකක් තමන්ට තමන්ගේ සමාධියේ ඉඳන් ඇවිල්ලා අවබෝධ වෙනවා. අර බුදුහාමුදුරුවෝ කිව්ව එක දැන් තමන්ට තේරෙනවා. ෂා මට මේක තේරුණානේ. මේක හරියට හරිනේ. මේ භවය නිසානේ මේක ඇති වෙන්නේ. ඊළඟට පේනවා මේ බුදුහාමුදුරුවෝ මේක කිව්වානේ. බුදුහාමුදුරුවෝත් මේක කිව්වානේ. ඔන්නෝමයි ඒක එන්නේ. ඒක ආවට පස්සේ තමන්ට පුදුමාකාර ශ්‍රද්ධාවක් මේ කියපු පුද්ගලයා ගැන ඇති වෙනවා. ඔන්නෝමයි ශ්‍රද්ධාව ඇති වෙන්නේ. අර මුලින් තමන් අහලා තමන් භාවනා කරගෙන මේ පාරේ ගිහිල්ලා යන්න පුරුදු වුණා. දැන් තමන් කැලෑපාරකින් ගිහිල්ලා තමන්ට මේක පේනවා. මේක හරියට කැලෑපාරකින් කියන්නේ අපි හැමෝම මේ ගෙදරට ඇතුන්නේ මේ දොරෙන් නේද? මේ ඉස්සරහා මෙතන දොරෙන්. ආවහම එතනින් ඇතුළෙච්ච පුද්ගලයාට පේනවා මේ පඩිපෙළක් තියෙනවායි කියලා. භාවනාවේ සමාධිය ඉඳන් ඕගොල්ලෝ එනකොට ওই දොරෙන් නෙමෙයි ඇතුළ වෙන්නේ. ඕගොල්ලෝ ඇතුළ වෙන්නේ මේ ජනේලයකින්. කොයි ජනේලෙද කියලා මම දන්නේ නැහැ. මේ වගේ ජනේලයකින් ඇතුළ වෙලා ආවිල්ලා බලුවාම දැන් මෙයාට පඩිපෙළක් නැහැ. හැබැයි මෙයාට මතකයේ තියෙන පඩිපෙළක් තියෙනවායි කියලා. අර තදාගත වචනය පන්සලකට ගියාම බුදු පිළිමය කොතන තියෙන කියලා දන්නවනේ. ජනේලෙන් අහවම බුදු පිළිම හොයාගන්න බෑනේ. අර තථාගත වචනේ කොයි හරි යම්ක් හැඟීමක් වගේ මේ පඩිපෙළක් මේ විතර තියෙනවායි කියලා හැඟීමක් මේ පුද්ගලයාට තියෙනවා. දැන් එයා පඩිපෙළ හොයනවා. අන්න ඒ වගේ තමයි මේ ගමන සිද්ධ වෙන්නේ. එතකොට මේක තේරුම් ගන්න මේක ගිරවාගේ ගිහිල්ලා නෙමෙයි මේක වෙන්නේ. ගිරවාගේ මේක ගමන් කිරීමෙන් Tamante යම්කිසි ආකාරයකට පුරුද්දක් ඇති වෙනවා. සමාධිය ඒ නිසා ඇති වුණා වූ සමාධියෙන් Taman අනිත් පැත්තට ගමන් කරන. අනිත් පැත්තට යන්න ඕන නිතරම. අනිත් පැත්තට යනකොට Tamante මේ ධර්මයේ පේන්න ගන්නවා. ඒකට කොච්චර කාලෙද යනවද කියන එක ඒ පුද්ගලයාගේ වීරිය උත්සාහය තමන්ගේ ප්‍රඥාව වඩලා තියෙන ප්‍රමාණය තමන්ගේ ගතිගුණ බලාපොරොත්තු වෙන දේවල් ඒවා අනුව තමයි ඒව සිද්ධ වෙන්නේ. එතකොට මේ භාවනාව මේ විදිහටයි අපි කරන්නේ. අපි ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛ දෝමනස්ස ශෝක පරිදේව උපායාස මේ දුක්ඛ සත්‍ය තමන් දන්න විදිහට බැලුවා. සමුදයයි අස්තංගමේ අපි බලමු. සමුදය අස්තංගමේ බලලා සමාධිය අර මරණයට ගිහිල්ලා සමාධිය ඇති වෙලා සමුදය අස්තංගමේ බලලා ඊට පස්සේ අපි ආපහු බලනවා කොහොමද මේ දුක්ඛ ස්කන්ධය මට ඇති වෙන්නේ කියලා තමන්ගේ සමාධියෙන් තමන් පරික්ෂා කරලා බලන උදාහරණයක් උදේට. හොඳට මතක තියාගන්න සමුදය බලනකොට සමුදය බලන්න සමුදය මැද්දේ අස්තංගමේ දාගන්න එපා. මේ දෙක කලවම් කරන්න එපා. මොකද මේ දෙක දැනගත්ත මනුස්සයා දැන් කල්පනා කරනවා එහෙමනම් මට තණ්හාව නිසා උපාදානිය වෙනවා. ඒ නිසා මම තණ්හාව ඉන්න හොඳ නැහැ. ඒක කරපු ගමන් භාවනාව වැඩෙන්නේ නැහැ. පටිච්චසමුප්පන්න ධර්මයේ හැටියට යන්න ඕනේ. අර බාහිර කෙනෙක් බලාගෙන ඉන්නවා වගේ. හොඳයි අපි එහෙමනම් අපි ප්‍රශ්න පස්සේ සාකච්ඡා කරමු. අපි මිනිත්තු 25ක් මෙහෙම භාවනා කරන්න පුළුවන්ද?